පංචශීලයේ සමාදන් වීම සඳහා ගිහි පින්වතුන් හැම දෙනාම හඬ නගා නමස්කාරය කියයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
Dutiyampi dhammaṃ saraṇaṃ gacchāmi. Dutiyampi saṅghaṃ saraṇaṃ gacchāmi. Tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyampi dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyampi saṅghaṃ saraṇaṃ gacchāmi. Saraṇāgamanaṃ sampunnaṃ pāṇāti pātā vīramanī sikkhāpadaṃ samādhiyāmi. Adinnādānā vīramanī sikkhāpadaṃ samādhiyāmi. Kāmesu micchācārā vīramanī sikkhāpadaṃ samādhiyāmi. Musāvādā vīramanī sikkhāpadaṃ samādhiyāmi. Surāmeraya majjapamā daṭṭhānā vīramanī sikkhāpadaṃ samādhiyāmi. Tisaraneṇa saddhiṃ pañca sīlaṃ dhammaṃ sādhukaṃ surakkhitaṃ katvā appamādena sampādē tabbaṃ. Samantā cakkavālesu attrā gacchantu devatā. Saddhammaṃ muni rājassa sunantu sagga mokkhadaṃ. Dhammasavana kālo ayaṃ badantā. Dhammasavana kālo ayaṃ badantā. Dhammasavana kālo ayaṃ badantā. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Nantalikhena samundha majjena pabbatanam vivaraṃ pavissa. Navijyati so jagatim padeso yattatthito mucchaya papa kammāti.
Danavkhanda Sri මංගල අනෝමදස්සී යෝගාශ්‍රමේ රෝගාශ්‍රම විහාරාධිකාරී බණ්ඩාරවෙල ධම්මවිජය ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමෙහි වැඩවසන සමයක එකවරම භික්ෂූන් වහන්සේලා පිරිස් තුනක් බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්නට පැමිණියා. ඒ සියලු දෙනාම එකම ධර්ම සභාවේ නැත්තං එයා එකම මණ්ඩපේ වැඩ සිටියා. ඒ වෙලාවේදී ඒ පිරිස් තුන හරිම පුදුම කතා ප්‍රවෘත්ති තුනක් විස්තර කරා. ඒ කතාවලදී තිබුණේ සමහර සත්වයන්ට, පුද්ගලයන්ට, නැත්නම් තමන්ට අත්දකින්න වෙච්ච අපහසුතා, දුෂ්කරතා පිළිබඳ විස්තරයක්. ඒ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ මේ මා මාතෘකා වශයෙන් තැබූ ගාථාව දේශනා කරන්නට යෙදුනේ. ඒ කෙටි අර්ථය තමයි නාන්තලික්ඛේ නසමුද්ද මැද්දේ, ආකාශේහි ඕ සමුද්‍රයේ මැද නපබ්බතානං විවරං පවිස්ස පර්වතයන්ගේ විවරයන්ට ඒ කියන්නේ ගල් ගුහාවලට පර්වතයක කන්දක තියෙන විවරය කියන්නේ ගුහාවක් කියන එක මේ ගුහාවක් මැදට ප්‍රවේශ වෙලා මුහුද මැද ඉඳගෙන ආකාශයේ සිටියා කියලා නවිජ්ජතේ සෝ జగතිප්පදේශෝ జగති කියලා කියන්නේ පෘථිවියට නැත්නම් ලෝකයට නමක් జగතිප්පදේශ කියන්නේ පෘථිවියේ නැත්නම් ලෝකෙහි ප්‍රදේශය නවිජ්ජති විද්‍යමාන වන්නේ නැහැ ආකාශයේ හිටියත් පර්වතයක් ඇතුලේ හිටියත් සමුද්‍රයේ මැද හිටියත් එහෙම ප්‍රදේශයක් විද්‍යමාන වන්නේ කවර ප්‍රදේශයක්ද යත්තක් පිතෝ මුච්චෙය පාප කම්මා අතීතේ තමන් විසින් සිදු කරන ලද තමන් ලුහු බැඳගෙන එන ප්‍රතිබාහනය කිරීමට නොහැකි පරිද්දෙන් අවකාශ ලැබූ පාප කර්මයෙන් මිදෙන්න පුළුවන් කියලා තැනක් නැහැ. සමහර කර්ම තියෙන අපිට යට කරන්න පුළුවන් ප්‍රතිබාහනය කරන්නට පුළුවන්. සමහර තියෙන බෑ. එසේ ප්‍රතිබාහනය කළ නොහැකි පාප කර්මයක් අවකාශ ලැබුවොත් විපාක දෙන්නට. ඒ කියන්නේ අවස්ථාව ලැබුණොත් පරිනිර්වාණයට නියම වෙලා ඉන්න සත්වයා පවා ඒ කර්ම විපාකයේ විඳලා තමයි පිරිනිවන් පාන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙන්නේ මහණෙනි පූර්වෙහි කරන ලද කර්මයන්ගේ විපාක නොගෙවා දුක අන්ත කිරීමක් නැහැ කියලා. මේකෙන් අදහස් කරන්නේ ප්‍රතිබාහනය කිරීමට නොහැකි පරිද්දෙන අවකාශ ලැබූ කර්මයක විපාකයේ නොගෙවා පිරිනිවන් පාන්නටවත් බෑ. මුගලන් ස්වාමීන් වහන්සේට උදාහරණයක්. මේක ධර්මයේ තියෙන ඉතා ගැඹුරු පරියාය. මේකට කියනවා කර්ම විෂය කියලා. ඉතින් මාතෘකා වශයෙන් අද තබන්නේ මේ ගැඹුරු කර්ම විෂය පිළිබඳ කරුණු ස්වල්පයක් තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් විස්තර කරන්නට. ඉතින් අද අපි හැම දිනම එකතු වෙලා ඉන්නේ මීට දින 6කට ප්‍රථමයෙන් හදිසියෙම අපවත් වී වදාළ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවෙහි විංශත් අධික කාරක සංඝ සභාවෙහි අතිරේක විංශත් වර්ගික කාරක සංඝ සභාවෙහි කාරක සංඝ සභික කර්ම වාදාචාර්ය ධනවකන්ද සිරි මංගල අනෝමදස්සී යෝගාශ්‍රමෙහි අධිපති දුරේ වැඩ සිටි හදිසියෙම අපවත් වී වදාළ ගලගෙදර ගම බෝධිධම්ම ස්වාමින් වහන්සේට පින් පැමිණවීම සඳහා සිදු කරන දේශනාවට. අපි හැමෝම දන්නවා මීට දින කිහිපයකට කලින් ස්වාමින් වහන්සේ හදිසි අනතුරකින් අපවත් වෙන්නට යෙදුනා. ඒ කාන්තයෙන් තමන් වහන්සේගේ පුරණ ලද මහත් වූ සීලාදී ගුණයන්ගේ ශ්‍රද්ධාදී ගුණධර්මයන්ගේ අනුභවයෙන් ස්වර්ග පරායන උප්පත්තියක් ලැබලා තමයි තිබෙන්නේ. නමුත් ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යයන් වශයෙන් ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවේ අය වශයෙන් ඒ වගේම උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලැබූ දායකයන් වශයෙන් ලී ඥාතීන් වශයෙන් අපට තියෙන යුතුකම තමයි ඒ උත්තමයා කොහේ හිට නමුත් මේ පිනත් තමන්ගේ ජීවිතයට එකතු කර ගනිත්වා කියන හිතෙන් පින්කම සිද්ධ කරලා පින් අනුමෝදන් කිරීම. ඒක තමයි අතීතයේ පවටන් පැවතෙන බෞද්ධයන්ගේ චාරිත්‍රය. භික්ෂූන් වහන්සේලාට සීලවන්ත ගුණවන්ත භික්ෂූන්ට අමුතුවෙන් පින් අවශ්‍ය නැහැ මරණයෙන් පස්සේ. නමුත් පෘථග්ජන දෝෂය කියලා එකක් තියෙන නිසා සසරෙන් එතර වීමට පින කියන එක කවදාවත් වැඩි වෙන්නේ නැති නිසා තථාගතයන් වහන්සේ පිනට කිසි විටකත් බය වෙන්නට එපා කියපු නිසා සංසාර ආත්ම භවගත ආත්ම භවයක කවර හෝ භවයක ඉඳ කවර හෝ පිනක් අනුමෝදන් වීම ලැබීම ඒ සත්වයාට ඒ පුද්ගලයාට යහපත පිණිස පවතිනවා. ඒ නිසා අපගේ ගෞරවකටයුතු ස්වාමින් වහන්සේලා අපවත් වූ අදාළ අවස්ථාවලදී රහත් වෙලා කියලා නිශ්චයක් නැතිනම් පින් අනුමෝදන් කිරීම තමයි චාරිත්‍රය. එහෙනම් අපිත් අද දවසේදී
මේ ඉන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, දායක දායිකාවන්, සමහර ඥාති පිරිස් අද මේ ධර්මය හොඳින් ශ්‍රවණය කරලා එයින් ජනිත වන්නා වූ කුසලය අපේ ගලගෙදර ගම බෝධිවී ධම්ම ස්වාමින් වහන්සේ ඉන්නා වූ තැනක සිට සාධු සාධු කියා අනුමෝදන් වෙත්වා. යම් හේකින් පින් අනුමෝදන් නොවන තැනක සිටී නම් දෙවියෝ හෝ ගොස් මේ පින මතක් කරත්වා. උන්වහන්සේගේ සංසාර ගමන පුරාවට කිසිවිටකත් අකල් මරණයකට අනතුරකට භාජනය නොවී සුවසේ සසර ගමන ගතකොට ප්‍රාර්ථනීය පරිද්දෙන්ම බුද්ධ ශාසනවල මහනදම් පුරා අමා මහ නිවනින් සැනසෙන්නටම මේ පින හේතු උපනිශ්‍රය වේවා කියන හිත අපි මුලින්ම ඇති කරගමු. ඒ වගේම අපට හැම දිනාටමත් විවට්ට ගාමිනී කුසලයක් වී මේ භයංකාර සසරෙන් එතරව නිවනින් සැනසෙන්නට ලැබේවා කියන හිත ඇති කරගෙනම ධර්ම ශ්‍රවණය සිද්ධ කරමු. පින්වතනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි තියෙන ප්‍රධානම ඉලක්කය නැත්තම් හරය තමයි අනුත්පාද දුක්ඛයාගේ නිරෝධය සාක්ෂාත් කිරීම. ඒ කියන්නේ අපි අද ජීවත් වෙලා හිටියට අපිට අනේක විද දුක්ඛම් කටළු එන්නට නියමිතයි. දුක්ඛම් කටළු කියලා අදහස් කරන්නේ අපේ ජීවිතයේ ඉදිරියේ එන්න තියෙන ලෙඩ දුක්, එහෙම නැත්නම් ආර්ථික ප්‍රශ්න, මේ වගේ දේවල් ගැන නෙවෙයි. නැවත නැවත සංසාරෙහි ඉපදෙන්නට පටන් ගත්තොත් උපදින උපදින වාරයක් පාසා ලෙඩ වෙන්නට, දිරන්නට, මිය යන්නට සිද්ධ වෙනවා. හැම ආත්ම භාවයකම ජරා මරණයන්ට ගොදුරු වෙනවා. මනුෂ්‍ය තිරිසන් ආදී ආත්ම භාවවලදී ලෙඩ දුක් වලටත් හසු වෙනවා. උපදින උපදින වාරයක් පාසා මේක සිද්ධ වෙනවා. ඒක වළක්වන්නට බෑ. ඒකට හේතුව තමයි කියනවනේ නත්ති ජාතස්ස අමරණං කියලා. ඒකට හේතුව තමයි අපි උපදින්නේ හැම දිනාම කර්මයකින් නිසා. කුසල කර්මයකින් නම් සුගතියේ, අකුසල කර්මයකින් නම් දුගතියේ. කර්මය කියලා කියන්නේ පින්වත්නි ක්‍රියාවක් නෙමෙයි, හොඳ හෝ නරක ක්‍රියාවක්. ක්‍රියාවක් ගත්තම ඒකේ තියෙන මුල, මැද, අග, අවසානයක්, ආරම්භයක්. ඒතකොට මේක තාවකාලිකයි, අනිත්‍යයි. අනිත්‍ය වූ ක්‍රියාවකින් රැස් වෙන ශක්තිය, ඒකට කියනවා කර්ම ශක්තිය, නැත්තම් කර්මයේ සාමර්ථ්‍ය, නැත්තම් ප්‍රත්‍යශක්තිය සීමා සහිතයි. සීමා රහිත නැහැ. සීමා රහිතයි කියන්නේ කෙලවරක් නැහැ, ඉවර වෙන්නේ අනන්තයි කියන එකනේ. ඒක සීමා සහිතයි. සීමා සහිත ප්‍රත්‍යශක්තියකින්, කර්ම ශක්තියකින් යමෙක් යම්කිසි භවයක උප්පත්තිය ලැබුවොත් ඒ කර්ම ශක්තිය දවසක අවසන් වෙන්නට ඕනේ. අපේ ජීවිතේ සියල්ල තීරණය වෙන්නේ කර්මයෙන් නෙවෙයි, නමුත් අපේ ජීවිතයේ ගත කරන කාලය තීරණය වෙන ප්‍රධානම සාධකය ප්‍රතිසන්දිදායක කර්මයේ හැකියාව. ඒ නිසා කර්ම ශක්තිය කවදා හෝ දවසක ක්ෂය වී යුතුයි සීමා සහිත නිසා. ඒ අදාළ කර්මයට එක කර්මයකින් තමයි උප්පත්තිය ලබන්නේ. ඒ නිසා මොකද වන්නේ, මොනතරම් වටිනා උසස් දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම ආත්ම භාවයක් ලැබුවත් දවසක ප්‍රතිසන්දිදායක කර්මෙහි ශක්තිය ක්ෂය වෙලා සත්වයා මිය යා යුතුයි. ඕ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ, මම හොයන්නේ බෝධිසත්වයන් හොයාගේ අජාතය. අජාතය කියලා කියන්නේ නොහට ගැනීමක්. හට ගැනීමක් වන්නේ හේතුන් නිසා. හේතුන් අනිත්‍ය නම්, හේතුන් තාවකාලික නම්, හේතුන්ගේ අනිත්‍යත්වය ප්‍රත්‍යක්ෂ නම් අමුතෙන් හොයන්න දෙයක් නැහනේ. තාවකාලික අනිත්‍ය වූ හේතුන් ගෙන් ඇති කරවන්නා වූ ඵලය කිසිවිටකත් සදාතනික වෙන්නට බෑ. කර්මයෙන් නම් ප්‍රතිසන්දිය ගන්නේ. කර්මයේ අනිත්‍ය නම් අනිත්‍ය කර්මයේ හැකියාව සීමා සහිතයි. සීමා සහිත කර්ම ශක්තියකින් උපන් භවය දවසක අවසන් විය යුතුමයි. ඒ නිසා තමයි ආලාර කාලා මුද්ධකරාම් පුත්තයන් අරූපාවචර සමාධි උපදවාගෙන ඒ අරූපාවචර සමාධි වලින් විමෝක්ෂයට, සදාතනික සැනසීමට පත්වෙන්නට බලාපොරොත්තු වුණත් බෝධිසත්වයෝ ඒක පිළිගත්තේ නැත්තේ. ඒ නිසා අපි ජීවත් වෙන සසර පවතිනකොට උපදින උපදින වාරයක් පාසා මිය යා යුතුයි. මරණය තමයි සත්‍යය අරදින භයානකම දුක. ඒ අතරතුරේදී මනුස්ස තිරිසනාත්ත භාවල ඉපදුනොත් විශේෂයෙන් මනුස්සාත්මයක් වුණොත් ඒ කාලවලදී නොයෙක් දුක්ඛම් කටවලට මුහුණ දෙන්නට වෙනවා. ලෙඩ රොක් වලත් හසු වෙනවා. තිරිසන් ප්‍රේත නිරයාදී භවයන් උප්පත්ති ලැබුණොත් ජාති ජරා මරණයන්ට අමතරව අනේක විධ කායික මානසික දුක්ඛයන්ටත් ගොදුරු වෙනවා. ඒ නිසා ඉදිරියේ එන්නට තිබෙනවා මහා දුක්ඛ ස්කන්ධයක්. ඒකට කියනවා පැමිණෙන්නට නියමිත දුක. මම කියන්නේ මේ ජීවිතයේ පැමිණෙන්නට තියෙන දුක විතරක් නෙවෙයි. මහා අනාදිමත් සංසාරයක් ඉදිරියට පැමිණෙන්නට නියමිත මහා දුක්ඛ ස්කන්ධය. ඒ දුක්ඛ ස්කන්ධයට කියනවා තාම නූපදුණු නිසා අනුප්පන්න දුක්ඛය කියලා. නොපැමිණි දුක හැබැයි පැමිණෙන්නට නියමිත දුක. ඒ දුකෙන් මිදීම, ඒ දුකෙහි නිරෝධය, ඒ දුකෙහි නිවීම නිර්වාණ ධාතුවයි. ඒ දුක්ඛ නිරෝධයට ප්‍රාප්ත වීම තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන හරය. නිර්වාණ ධාතුව තමයි හරවත් ධර්මය. ප්‍රතිපදාවේ අරමුණ තමයි නිර්වාණ ධාතුවට පත්වීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රධාන කොටස් දෙකයිනි. සත්‍ය දේශනාව සහ ඒ සත්‍ය ආභෝධය තුලින් දුකෙන් මිදීමට පිළිවෙත් පිරීම. ඒක සත්‍යය තුළ තියෙන එකක්. ඒතර උන්වහන්සේ දේශනා කරනකොට තියෙන සත්‍ය දේශනා කරනවා. ඒ සත්‍ය අවබෝධයට ඒකෙන් තමයි දුකෙන් මිදෙන්නේ. සත්‍ය ආභෝධයට උනන්දු කරව. තම සමහර ධර්ම දේශනාවල තියෙන විස්තර විවරණ, සමහර දේශනාවල තියෙන වීරිය උනන්දුව ඇති කරවන දේශනා, ඒ දෙකම වැදගත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරය නිවන, ප්‍රතිපදාවේ අවසාන ඉලක්කයේ නිවන සාක්ෂාත් කිරීම. එනුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන නිවන සාක්ෂාත් කිරීම, නිර්වාණ ධාතුව ඒකායන හරයේ නිවන සාක්ෂාත් කිරීම සඳහා තමයි අපි පිළිවෙත් පුරන්නේ, කටයුතු සිද්ධ කරන්නේ. නමුත් ඒ සිද්ධ කරනකොට අපිට මේ ලෝකයේහි තියෙන නිවනට පත්වීමට නම් ඒ ලෝකයේහි තියෙන ක්‍රියාත්මක වෙන යථා ස්වභාවය නිවැරදිව දැනගත යුතුයි කරුණු කීපයක් නිසා. නිර්වාණ අවබෝධය නිර්වාණයට පත්වීම කියලා කියන්නේ මේ ඉබේ එකපාර වෙන දෙයක් නෙවෙයි. දැන් උදාහරණයකට අපි දැනගෙන ගියත් නොදැන ගියත් නුවර පාර ගියොත් නුවරට යනවනේ. වාහනේ බුදියගෙන ගියත් නුවර පාර ගියොත් නුවරට යනවා. එහෙම ගමනක් නෙවෙයි නිවන් ගමන කියලා කියන්නේ. නිවන් ගමන කියලා කියන්නේ තමන් යන්නේ කොහාටද කියලා දැනගෙන ඒ යන පාර හොඳට තේරුම් අරගෙන ගිහිල්ලා අධිගමනය කරන දෙයක් තමයි නිර්වාණය කියලා කියන්නේ. ඒ නිසා මේ නිර්වාණයට පත්වීම සඳහා මෙතන තියෙන දේවල් අපි හරියට තේරුම් ගන්නට ඕනේ. නිවනට යන ගමන නිවනටපත් නොවීමුත් තියනා උදය, නිවනට විරුද්ධ වූ මේ සංසාරය ජීවිතය පිළිබඳ තොරතුරු කියන මේ සියල්ල අපි යම් ප්‍රමාණයකට දැනගත යුතුයි. ඒකට හේතුව තමයි තව කරුණක් කීවොත් නිවන කියලා කියන්නේ මේ පැවැත්මට විරුද්ධ දෙය. පැවැත්ම කෙරෙහි සංසාරයේ කෙරෙහි තියෙන ඇලීම බැඳීම නිසා තමයි නිවනට පත් වෙන්නට අපි අකමැති. නිවනට නොයා ඉන්නේ, නිවනට පත් නොවේ සිටින්නේ. ඒ නිසා ඒ සංසාරයේ කෙරෙහි තියෙන බැඳීම අනවබෝධය දුරු කර ගැනීමට සසර පිළිබඳව තේරුම් ගන්නට ඕනේ. එතකොට තමයි මේ සසරට බන්ධනයේ කපලා නිවනට යන්නේ. ඊළඟ වැදගත් දේ මේ නිවනට යනවා කියන එක අද මං නිවන් යන්න ඕනි කියලා එකපාර කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපිට කොයි හරි ගමනක් යන්න ඕනේ නම් අපිට එකපාර එක පියවරෙන් එතනට යන්න බෑනේ. වාහනත් නැත්තම් ඉරිදි බලයකුත් නැතිනම් යාපනයේ වගේ දුරපැත්තකට යන්න ඕන නම් අපි ඒ ගමන ආරම්භ කරලා ඒ අදාළ දුර සම්පූර්ණයෙන් ගෙවලා 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 විදගෙන ගිහිල්ලා තමයි එතනට ලංවන්නේ. එහෙම නැතුව එක ෂණයකින් එක පාරකින් අපිට එතනටපත් වෙන්නට බෑ. ඒ වගේ තමයි මේ නිර්වාණ ගමන නිවනට පත් වෙනවා කියන එකත් අද මන් නිවන් යනවා කාමරයට යනවා වගේ කියලා එකපාර යන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට කාලයක් ගත වෙනවා. ඒක අනිවාර්යයි. කොච්චර ඥානුත්තර පුද්ගලයෙක් වුණත් ලෞකික දේහි ෂණේකින් මේ සසර කෙරෙහි තියෙන බැඳීම කපලා නිවනට පත් වෙනවා කියන එකක් කරන්නට බෑ. ඒකට ඉන්ද්‍රිය ධර්ම මේරෙන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්ම මෝරණකොට ඒ සඳහා භව ගණනාවක් ගත වෙනවා. භව ගණනාවක් ගත වෙනවා. ඒ භව ගණනා ගත වෙනකොට ඒකේ සාර්ථක අසාර්ථකකම් තියෙන ඕන ජීවිතයක් එහෙමයි. ඒ නිසා මේ නිවනට පත් වෙනකන් යන ගමනේදී සාර්ථකව ඒ ගමන සිදු කර ගැනීම සඳහා මේ සසර පැවැත්ම දැන ගැනීම වැදගත්. ඒ නිසා බෞද්ධයෝ වශයෙන් මේ සසර පිළිබඳ දැනගත යුතු කරටට හේතු දෙකක් තියෙනවා. නිවනට පත් වෙන්නට තියෙන ප්‍රධාන බාධකය සසරට ඇලීම. සසරට ඇලීම තියෙන තාක් නිවනට පත්වන්නේ නැහැ. සසරට අපි ඇලෙන්නේ ඒ පිළිබඳ අනවබෝධය තියෙන නිසා. එහෙමනම් ඒ සසරට තියෙන ඇලීම දුරු කිරීම සඳහා ඒ අනවබෝධය දුරු වෙන්නට සසර පිළිබඳ අවබෝධය ඇති කරගත යුතුයි. එතකොට තමයි නිවනට පත්වන්නට පුළුවන්. දෙවෙනි කරුණ, ඒ නිවනට එකපාර පත් වෙන්නට බෑ. ඒකට කාලයක් යනවා. සසර රැඳෙන්නට වෙනවා. ඒ සසර රැඳෙන ගමනේදී මේක දුක් විඳ විඳ මේ සසර රැඳෙනවා කියන එක සාර්ථක නෙවෙයි. ඒකේ පුළුවන් තරම් සාර්ථකත්වයන්ට යා යුතුයි අපි. ඒ නිසා මේ සංසාරයේ පිළිබඳ තේරුම් ගත යුතුයි. එබැවින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරය නිර්වාණ ධාතුව වුණත් ඒ එකම ඉලක්කය නිවනට පත් වීම වුණත් මේ සංසාරයේ පිළිබඳ දැන ගැනීම අනිවාර්යයි. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ සංසාර ප්‍රවෘත්තිය දේශනා කරේ. සංසාර ප්‍රවෘත්තිය නානා විධිවලට දේශනා කරනකොට ඒකේ තියෙන මූලිකම දෙයක් තමයි මේ කර්මය පිළිබඳ දේශනාව. කර්මය පිළිබඳ දේශනාව. ඒ කර්මය කියලා කියන්නේ කර්මයකින් තොරව මේ සංසාර පැවැත්මක් කියලා එකක් නැහැ. කර්මය නිසා තමයි අපි උපදින්නේ. කර්මය නිසා තමයි සංසාර ගමන දිගින් දිගට ගමන් කරන්නේ. ඒ නිසා මේ සංසාර ප්‍රවෘත්තිය ගැන කතා කරනකොට කර්මය කියන කරුණ ඉතාම වැදගත් මූලික සිද්ධාන්තයක්. ඒ වගේම මතක තියාගන්න, නිවනට පත්වීමට තියෙන උපාය මාර්ගයක් කර්මය එක්ක තමයි තියෙන්නේ. නිවනට පත් වීමට සිදු කළ යුතු දෙය තියෙන්නේ කර්මය සමගයි. ඒ කියන්නේ උදාහරණයකට එකට ගැඹුරු කතාවක් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. කර්මය නිසා තමයි අපි උපදින්නේ. කර්මය නිසා උපදිනවා. ඒ කර්මය තියෙන තාක්කල් ජීවත් වෙනවා. හැබැයි ජීවිතේ සාර්ථක අසාර්ථක භාවයන් ගොඩාක් හේතු සාධක මත තීරණය වන්නේ. ඊට පස්සේ මිය යනකොට තවත් කර්මයක් ඉදිරිපත් වෙලා තව ජීවිතයක් ලබනවා. එතනත් ඉඳලා ඒ ජීවිතය අවසන් වෙනකොට තවත් කර්මයක් ඉදිරිපත් වෙලා තව ජීවිතයක් ලබනවා. මේ විදිහට දිගට 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 මේ සංසාර ගමන සිද්ධ වෙනවා. නිවන කියලා කියන්නේ මේ එන්නට නියමිත දුකෙහි නිරෝධයයි මිදීම. වෙන එකක් නෙවෙයි. එන්නට නියමිත දුක කියන්නේ සසර නැවත නැවත ඉපදීම නිසා වෙන දෙයක්. ඉපදෙන්නේ කර්මය නිසා නම් මෙතන වළක්වන්නට තියෙන්නේ කර්මය. නැවත මං කියන්නේ කර්මය නිසා උපදිනවා. උපදිනකොට ඉපදීමේ තමයි මේ දුක් ටික තියෙන්නේ හැම භවයකම. උපදින්නේ කර්මයක් නිසා. නැවත 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 උපදින්නේ කර්මය නිසා, කර්ම නිසා. ඒකට කර්ම අවකාශ ලැබනවා. කර්ම අවකාශ ලැබගින්නම් මේ ප්‍රතිසන්දි සිද්ධ කරන්නේ, මේ භව ගමන සිද්ධවන්නේ. එතකොට උප්පත්ති ලැබීම තුලින් නම් මේ දුක්ඛ ප්‍රවාහය සිදුවන්නේ උප්පත්ති සිදවන්නේ කර්මයකින් නම් මේක වළක්වන්නට තියෙන්නේ කර්මයට ප්‍රතිසන්දි ලබා දෙන එක වැළැක්වීම ඒක තමයි ඒ කායන පිළියම ඒ නිසා නිර්වාණයට දොර ඇරෙන්නේ ධර්මයේ දක්වලා තියෙන දුක්ඛ නිරෝධයක් ලැබිය හැකි වන්නේ දුක්ඛ නිරෝධයක් විය හැකි වන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි භවෙන් භවයට ප්‍රතිසන්දි ලැබෙනකොට අලුත් අලුත් කර්ම වලින් ප්‍රතිසන්දිය ලැබෙන නිසා තමයි ඒ දොර තමයි නිවන් දැකීමට නිවනට පත්වීමට අපි යොදාගන්නේ එනිසා මතක තියාගන්න කර්මය පිළිබඳ තේරුම් ගැනීම කර්මය දැනගෙන තිබීම ඉතාම වැදගත් මේ නිවන් ගමනට කර්මය ක්ෂය කිරීමෙන් තමයි නිවන් ලබන්නේ නිවනට පත්වන්නේ ඒක හරි කර්මය ක්ෂය කරනවා කියලා කියන්නේ කර්මයකට මතු ප්‍රතිසන්දියක් ලබා දීමට අවස්ථාව නැති කරනවා කියන එක. ඒකට කර්මයට මේ අවස්ථාව නැති වෙනවා ලැබෙන්නට තියෙන උප්පත්තිය අවසන් වෙලා ලැබෙන්නට තියෙන දුකෙන් අපි නිදහස් වෙනවා. මේක තමයි නිවන් දැකීමට තියෙන උපාය නිවන් දැකීමට තියෙන. එනිසා මේ කර්මය යනු සංසාරේහි ඇවත නැවත ප්‍රතිසන්දිය ඇති කරවන මූලිකම දෙය. ඒ වගේම නිවන් දැකීම සඳහා වැළැක්විය යුතු දෙයත් කර්මයයි. කර්මය කියලා කියන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි අපි කරන්නා වූ හොඳ නරක ක්‍රියා තමයි කර්මය කියලා හඳුන්වන්නේ. මේ කර්මය නිසා සත්වයා උපදිනවා. ඒ කර්මය ප්‍රධාන කොටගෙන සත්වයා ඒ භවයන්හි සැප දුක් විඳිනවා. කර්මයෙන් කරන ප්‍රධානම දේ තමයි ප්‍රතිසන්දියක් ඇති කරවීම. ප්‍රතිසන්දියක් ඇති කරවලා සත්වයාව ජීවත් කරවීම. මේක තමයි මේ කර්මයේ තියෙන ප්‍රධානම ක්‍රියාව. ඊට පසුව මේ කර්මය විසින් ඒ භවයන්හි සත්වයාට සැප දුක් ලබා දීම කියන එක සිද්ධ කරනවා. ඒ භවයන්හි සැප දුක් ලබා දීමටත් මේ කර්මය කියන එක ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. ඒ නිසා මේ කර්මය පිළිබඳ දැනගත යුතුයි. වැදගත්ම දේ තමයි කොහොමද කර්මය මතු ප්‍රතිසන්දියක් ඇති කරවීම වළක්වන්නේ කියන කතාව දැන ගැනීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිර්වාණ ධාතුව සඳහා ධර්මයේ දේශනා කරා. ඒ නිර්වාණ ධාතුව අධිගමනය කිරීමේ මාර්ගය උන්වහන්සේ දේශනා කරා. එයට උනන්දු ඇති කරවුවා සත්වයා තුල. ඒ සඳහා උපදේශය ලබා දුන්නා. එතනදී බලාපොරොත්තු වන්නේ නැවත නැවත ඉපදීමෙන් ලබන්නට තියෙනා වූ දුකින් මිදීම. ඉපදීම සිද්ධ කරන්නේ කර්මය නිසා. එනම් කර්මය නැති කර ගැනීම කර්මයට මතු ප්‍රතිසන්දි ලබා දීමට අවකාශ නැති කිරීම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රධානම මූලිකම ඉලක්කයක්. එයින් තමයි නිවනට පත්වන්නේ. එයින් තමයි නිරුද්ධ. ඒ නිසා මේ කර්මය කියලා කියන්නේ සත්වයාගේ සැප දුක පිළිබඳව සත්වයාව බය කරවන්න සුගතියට පොළඹවන්න කරපු දේශනාවක් විතරක් නෙවෙයි. මේ කර්මය කියන දේශනාව නැතිනම් බුදුදහමක් නැහැ. හොඳට මතක තියාගන්න. කර්මය කියලා දේශනාවක් කර්මය කියලා සංකල්පයක් කර්මය කියලා ධර්ම නියාමයක් නැතිනම් නිවනක් කියලා එකක් නැහැ. නිවන් දකින්නට මාර්ගයක් පනවන්නට බෑ. සහ නිවන් දැකීමක් අවශ්‍ය වන්නේ. කර්මය යනු අපේ ජීවිතයේ තියෙන ඉතාම වැදගත් ප්‍රබල සිද්ධියක්. මේක නතර කිරීමෙන් තමයි දුක අවසන් වන්නේ. මේ කර්මය ක්‍රියාත්මක වීමෙන්ම තමයි සත්වයා දුකට පත්වන්නේ. එනිසා කර්මය පිළිබඳ අපි තේරුම් ගන්නට ඕනේ. මං කරුණ දෙකක් කියව. කර්මය විසින් කරන ප්‍රධානම දේ තමයි නැවත නැවත උප්පත්ති ඇති කරවීම. ඒ උපන්නා වූ භවයන්හි සැප දුක් විඳීමත් ප්‍රධාන වශයෙන් කර්මය අනුව තීරණය වන. ඒකෙදි කරුණක් මතක් කරලා යන්නට ඉදිරියට යන කලින් සත්වයාගේ සැප දුක් තීරණය කරන ප්‍රධාන සාධකයේ කර්මය නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. කම්මස්ස කෝමහි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති අභින්නම් පච්චවෙක්කිතබ්බං. කර්මය සත්වයා කර්මය ඥාති කොට ඇත්තා. කර්මය ඇත්තේ කර්මය පිළිසරණ කොට ඇත්තේ. කර්මය මත යැපෙන්නේ සත්වයාගේ සැප දුක් තීරණය කරන්නේ කර්මය අනුව. මේකෙන් හිතන්නට එපා අපේ ජීවිතවල තියෙන සියලු සැප දුක් පුරාණ කර්මය අනුව තීරණය වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා කර්ම වර්ග දෙකක්. එකක් තමයි අනාගතේහි සැප දුක් විපාක ලබා දෙන කර්මය. කර්මයේ තියෙන එක පතයක්. දෙවෙනි එක තමයි ප්‍රතිඵල ලබා දෙන කර්මය. ප්‍රතිඵල ලබා දෙන කර්මයක් අනාගතයේ සැප දුක් විපාක ලබා දෙනවා. සැප දුක් විපාක ලබා දෙන හැම කර්මයක්ම යම් ප්‍රතිඵලයකට ලබා දෙනවා. ප්‍රතිඵලය කියලා කියන්නේ මේ ජීවිතයේ ලැබෙන ආනිසංස ආදීනව කියන එක. ඒක සරලව කිව්වොත් තේරුම් ගන්න පුළුවන්. උදාහරණයකට කවුරු හරි කෙනෙක් හොඳට මහන්සි වෙලා විභාග ටික ලියලා හොඳ රැකියාවක් කරගෙන ජීවිතේ සාර්ථක වෙනවා. තව කෙනෙක් තමන්ගේ කාලය මිඩංගු කරමින් ඉගෙන ගන්න නැතුව කාලය වැය කරමින් තමන්ගේ ජීවිතය අසාර්ථක කරගන්නවා. මේ සාර්ථක අසාර්ථක භවවල් දෙකට හේතුව පුරාණ කර්මය නෙවෙයි. එතන හේතුව තමන් මේ ජීවිතේ කරන ක්‍රියාව. ඒකට කියන කර්මය කියලා. කර්ම කියන්නේ ක්‍රියාව කියන එකයි. මේ ජීවිතේ සාර්ථක වීමට අසාර්ථක වීමට බලපාන ප්‍රධානම සාධකයේ තමයි අපි කොහොමද මේ ජීවිතය යොදවන්නේ. මහදෙන සිටුවරේ හොඳම උදාහරණය. එතුමාට තිබුණා රහත් වීමට තරම් පුණ්‍ය ශක්තියක්, පාරමී සම්භාරයක්. නමුත් මේ ජීවිතේ එතුමා ක්‍රියා කළා. එතුමාගේ ක්‍රියාකලාපය අවසානයේදී දුගී දුප්පත් භාවයට පත් වෙලා හිඟාකන තත්ත්වයට පත් වෙලා අවසානයේ නිරේක ප්‍රතිසන්දියට හේතු වුණා. එතනදී බුදුහාමුදුරුවෝ කියන්න ගියේ නෑ මෙයා මේ දුප්පත් උනේ මෙයා හිඟා කෑවේ කර්මයක ප්‍රතිඵලයක්, කර්මයක විපාකයක් නිසා. නෑ නෑ, ඒ ඔහුගේ ක්‍රියාවේ ප්‍රතිඵලයක්. මේකට කියනවා කර්මෙහි වර්තමාන භූමිය කියලා. වර්තමාන භූමිය කියලා කියන්නේ ditta ධම්ම වේදනීය කර්ම විපාකේ නේමද කියන්නේ. මේ කියන්නේ යම් කිසි ක්‍රියාවක් සිද්ධ කළොත් ඒකට ප්‍රතිඵලයක් නැත්නම් ඒකට ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒක ඥානවන්ත, ඒකට බුදු වෙන්නම අවශ්‍ය නැහැ. ඒක සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට තේරෙන එකක්. අපි උඩ පැනනත් බිම වැටෙනවා වගේ කවුරු හරි කෙනෙක් උදාහරණයකට නිතර නිතර බොරු කිව්වා කියන්නේ මොකද වෙන්නේ? ඔහු කෙරෙහි විශ්වාසය පළුදු වෙනවා කියන එක වළක්වන්න බෑ. ඒක බොරු කීමේ විපාකයක් නෙවෙයි. බොරු කීමේ විපාක තමයි සංසාරයේදී කටදුරු ගන් දෙනවා, මිනිස්සු විශ්වාස කරන්නේ ස්වභාවයෙන්. මේක වෙනම දෙයක්. අද මේ ඉන්න කෙනා, හොඳට ඉන්න මිනිස්සයා බොරු කීම නිසා මිනිසුන්ගේ විශ්වාසය බිඳ වැටුණා. එතන සිද්ධවන්නේ ඒකේ ප්‍රතිඵලයක්. සිල් ගුණ පූර්ණය කරන භික්ෂුව කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන ගරුත්වය ඇතිවීම කියලා කියන්නේ ඒක පෙර කර්මයක විපාකයකට වඩා එතන සිද්ධවන්නේ තමන්ගේ මේ ක්‍රියාකලාපයෙහි නිසා මිනිස්සුන්ට තියෙන මේක ප්‍රතිඵලය. මේක සමාජයේහි ලෝකයේ ලොකුවට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි දෙමව්පියෝ දරුවන්ට කුඩා කාලයේදී කියන්නේ මහන්සි වෙලා ඉගෙන ගන්න. ඒ නිසා තමයි ගුරුවරු කියන්නේ මහන්සි වෙලා ඉගෙන ගන්න. මොකද ඔබ කරන මේ ක්‍රියාව, ඔබගේ උත්සාහය නිසා ඔබට ලැබෙන සැප දුක් මේ භවයේ තීරණ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන උට්ටාන පලූප ජීවි, කම්ම පලූප ජීවි කියලා සප්ත කොටස් දෙකක්. දෙවිවරු කියලා කියන්නේ කම්ම පලූපදීවන්. කර්මයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ ඔවුන්ට අමුතුයෙන් මහන්සි වෙලා කෑම හදන්න, කෑම උයන්න, කෑම වගා කරන්න ඒව කරන්න ඕනේ නැහැ. කර්මයෙන්ම දේවල් සිද්ධ වෙනවා. නිරේන සත්‍යෝ කම්ම පලූපදීවි. ඔවුන් උත්සාහයෙන් ඒ දුකෙන් මිදෙන්නට බෑ, දුක විඳවන්නට ඕනේ. හැබැයි මිනිස්සු නිරේ සත්‍යෝ කම්ම පලූපදීවි. ඔවුන්ට ඒ උත්සාහයෙන් මේවා කරන්න බෑ, ඔවුන් ඒ දුක විඳින්නට ඕනේ. මනුස්ස ලෝකයේ සත්‍යෝ උත්හාන නැත්තම් උත්හාන පලූප ජීවී. එන් අදහස් කරන්නේ ඔවුන්ගේ ජීවිතයේ තියෙන සැප දුක් වලට ප්‍රධානම සාධකය මේ ජීවිතයේ කරන උත්සාහය, වීර්යය. පුරාණ කර්මෙන් සපෝට් එක නැත්තම් උපකාරය තියෙනවා. ඒක හරි ඒ නිසා සමහර කෙනෙක් කෙටි උත්සාහයක් කරලත් ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට සාර්ථක වෙන්න දැඩි උත්සාහයන් ගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා පුරාණ කර්මයේ උපකාරක අපකාරක දේවල් තියෙන්නද පුළුවන්. ඒක වෙනම දෙයක්. ප්‍රධානම සාධකය මේ ජීවිතේ කොහොමද අපි ආයෝජනය කරන්නේ? මහජන සිටුවරයා හොඳම උදාහරණය. රහත් වෙන්න පින තිබුණා කියන්නේ තින් පොළු සුළුපටු පිනක් නෙවෙයිනේ පින්වතුනි. ශ්‍රාවක පාරමී ඥානය පූර්ණේ කරලා තමන්ට ගැලපෙන මට්ටම. ශ්‍රාවක පාරමී කියවම ඒකේ අර්ථ දෙකක් තියෙනවා. ශ්‍රාවකයන්ගේ කෙලවරට ගිය ඥානේ ශ්‍රාවක පාරමී කියන එක අග්‍ර ශ්‍රාවක දෙනමට තියෙනවා. සාමාන්‍යික ශ්‍රාවක පාරමී පූර්ණේ කරනවා කියලා කියන්නේ තමන්ට ශ්‍රාවකයෙක් ලෙස නිවන් දකින්නට අවශ්‍ය පින් ටික රැස් කරපු කෙනෙක් මේ කියලා. මේ ජීවිතයේ අදාළ කටයුතු සිද්ධ නොකරපු නිසා එතුමාගේ ජීවිතේ පිරිහීමට ලක් වුණා. ඒ නිසා මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ ඔය බුරුම රට වැඩ සිටපු ඥාන දජ ලේඩි ෂැඩෝ නමින් හඳුන ඥාන දජ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. බුද්ධ දේශනාවේ වැඩිපුරම තියෙන්නේ මේ කර්මයේ වර්තමාන භූමිය ගැන. භික්ෂූන්ට කිව්වොත් එහෙම සීල් රැකලා සමාධිය වඩන්න කියලා. සමාධියේ වඩලා විදර්ශනා වඩලා මාර්ගඵලසුව ලබන්නට කියලා මේ සියල්ලම මේ ජීවිතයේ ඔබගේ උත්සාහයේ ප්‍රතිඵල. කර්ම පුරාණ ජීවිතවල කර්මයේ උපකාර කරපු එක හරි. උපනිශ්‍රේ වෙනම කතාවක්. උපනිශ්‍රේ කියන්නේ වෙනම දියක්. ඒක අපේ මේ ජීවිතෙත් ලැබෙන එකක්. ආසේවනේ උපනිශ්‍රේ කර්මයක් කියලා කියන්නේ ගුප්තව සිදුවන දෙයක්. ඒ කර්ම විපාක ලැබෙනකොට අපිටත් හිතා ගන්නට බෑ. ඇයි මෙහෙම වුනේ? එතකොට තමයි මේ গুপ্ত භව ඇතිවන්නේ. සමහරු කියනවා ඒක දෙවියන්ට ඇට්‍රිබියුට් කරනවා. මේ කර්ම විපාකය කියන එක গুপ্ত දෙයක්. මේ සාර්ථකත්වයේ කියන එක ඇහෙඩගෙන අපිට අස්පනා අපිට දකින්න පුළුවන් එකක්. ඇයි මේ සමාධිය වැඩුනේ? සිල් රැකපු නිසා. ඇයි ප්‍රඥා වැඩුනේ? සමාධිය ඇති කරගත්ත නිසා. මේ කියන සම්බන්ධය සාර්ථක භාවය. ඇයි මේ භික්ෂුන් වහන්සේ දැන් සිල් රකින් සමාධිය උපදවන්න බැරි? සීලය දුර්වල නිසා. ඇයි ඥානෙ දෙන්න බැරි? සිත වික්ෂිප්ත නිසා. ඇයි කියන දේවල් මතක තියාගන්න බැරි? හිත එකඟ කරගන්න නැති නිසා. හරියට තමන්ගේ ඉන්ද්‍රියන් සංවර නොකරගන්න නිසා. ඒ විදිහට ගත්තම මේ තියෙන සාර්ථක අසාර්ථක ආදීනව ආනිසංස පක්ෂයන් ප්‍රත්‍යක්ෂව තියෙන එක. ඒකට අමුතුවෙන් බුදුවරු වොන්නට ඕනේ නැහැ. හැබැයි ඒ නිසා තමයි කුඩා කාලෙන් හැමෝම කියන්නේ හරියට ජීවත් වෙන. අනිත් ශාස්ත්‍රෝ දෙන්න තියෙනවා. කර්ම විපාක න්‍යායත් සමහර ශාස්ත්‍රෝ දැනගෙන ඉන්නවා. ඒක গুপ্ত න්‍යායක්. ඒ නිසා මතක තියාගන්න කර්මයේ පිලිසරණ කර්මයේ පිහිට කියලා කියනකොට එතනදී ප්‍රධාන වශයෙන් මතක තියාගන්න අදහස් කරන්නේ මේ ජීවිතයේ ඔබගේ ක්‍රියාව තමයි ඔබට පිළිසරණ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අත්තාහි අත්ත නෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා කියලා. තමන්ගේ පිහිට තමන්මයි කියලා දේශනා කරේ. බුදුන් දහම් සමුන් කියන ත්‍රිවිධ රත්නයේ සරණක් පිහිටක් වෙනවා. ඒ නිසා තමයි මේ මාර්ගයේ යන්නට පුළුවන්. එහෙම නැත්නම් නිවන් මාර්ගයක් ගැන කතා කරන්න දෙන්නේ. ඒනුත් විශේෂයෙන්ම බුද්ධ රත්නය සහ ධර්ම රත්නය අවශ්‍ය වන්නේ ධර්ම රත්නය බුද්ධ රත්නයට වඩා. නමුත් බුද්ධ රත්නේ නැතිනම් ධර්ම රත්නය නොලැබෙන නිසා මේ රත්න දෙකම අවශ්‍යයි. සංඝයා අවශ්‍යයි පසු කාලීන සත්‍යයන්ට මේ නිවන් ගමන යාගන්නට. මේ ත්‍රිවිධ රත්නය අපට උපකාර කරාට ඔබ ඔබගේ ජීවිතයේ නිසියාකාරයෙන් ගුණධර්ම පූර්ණය කරගත්තේ නැතිනම් කවදාවත් මේ දුකෙන් එතරවන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හතරවෙනි සරණ ලෙස දේශනා කරේ තමන්ගේ ක්‍රියාව. ඒක තමයි දේශනා කරේ කම්ම පටිසරණෝ කර්මය ඔබගේ පිළිසරණයි. ඔබගේ ක්‍රියාව. ඒක සරණ යන එකක් නෙවෙයි. ඒක බුද්ධං සරණං ගච්ඡාමි කියලා කම්මං සරණං ගච්ඡාමි කියලා යන එකක් නෙවෙයි. ඒක තමන්ගේ උත්සන්දුව චේතනාව. තමන් ඒ දේ යෙදීම. එනිසා මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවල වැඩිපුරම අවවාදයේ දීලා තියෙන්නේ මේ ජීවිතයේ සාර්ථක අසාර්ථක වීම පිළිබඳ උපදේශේ. විදර්ශනා ඥාන ගැන කතා කරත්, සමාධිය ගැන කතා කරත්, සීලයක් ගැන කතා කරත්, ගීයේ ආර්ථික දියුණුව ගැන කතා කරත්, පවුලේ සමගිය ගැන කතා කරත්, මේ හැම එකක්ම මේ පෙර කර්මයෙන් වෙනව නෙවෙයි. මතක තියාගන්න. ගෙදර තියෙන සමගිය හදාගන්න බුදුරජාණන් වහන්සේ උපදේශයක් දෙනවා නම් කවුරු හරි කිව්වොත් පෙර කර්ම මගේ ගෙවෙන්නේ කියලා උපදෙස් දෙන්න අවශ්‍ය නැහැ නේ. එහෙනම් කියන්නේ අර කර්ම ගෙවන්න වැඩ කරගන්න කියලා. නෑ නෑ නෑ. කිව්වේ හොඳට ප්‍රිය වචනෙන් කතා කරන්න. ඉවසීම පුරුදු කරන්න. අනිත් කෙනාව තේරුම් ගන්න. තමන්ගේ යුතුයකම් ටික ඉෂ්ට කරන්න. එතකොට සමගිය හැදෙනවා. මේ දැන් මේ කරන්නට ඕන. ඒ නිසා මතක තියාගන්න කර්මය අනුව සත්වයා සැප දුක් විඳිනවා කියලා කියන්නේ මේ පුරාණ කර්ම වලින් සියලු සැප දුක් ලැබෙනවා කියන එක නෙවෙයි. මිනිහෙක් මරලා කෙනෙක් හිරගෙදරට ගිහිල්ලා ජීවිතාන්තයේ දක්වා හිරේ වැටීම එයාගේම පුරාණ කර්මයක් නෙවෙයි. මේ අද කරපු ක්‍රියාවෙහි ප්‍රතිඵලයක්. ඒ නිසා පළවෙනිම දෙය කර්මයේ අනුව සැප දුක් තීරණය වෙනවා කියනකොට මේ කර්ම දෙක පුරාණ කර්මයෙන් සැප දුක් තීරණය නොවනවා නෙවෙයි. එකට හොඳම උදාහරණය තිරිසන් සතයි අපි. අපි මේ අද තිරිසන් සතෙකුට නැති සැප සම්පත් සියල්ල ලබන්න මූලයේ පදනම උනේ මනුස්ස ප්‍රතිසන්දිය. ඒක කර්මයෙන් ලැබිච්ච ලාභයක්. ඒක කර්මයෙන් ලැබිච්ච උපකාරයක්. කර්මයෙන් ලැබිච්ච පදනම. කර්මය කියලා කියනකොට කර්මයෙන් සැප දුක් තීරණය වෙනවා කියන එකේදී අතීත කර්මය ගැන විතරක් නෙවෙයි මේ අදහස් කරන්නේ. ඒක හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. හැබැයි අතීත කර්මයත් අපේ ජීවිතයේ සැප දුක් ලබා දෙන්න හේතු වෙන ප්‍රධාන සාධකයක්. ඒ නිසා මේ කර්මය කියන එක පිළිබඳ දැනගෙන තිබීම ඉතා වැදගත්. කර්ම දෙකක් නිසා මම කීවා මතකති නිවන් දකින්නට කර්මය වළක්වන්නට ඕනේ, ප්‍රතිසන්දි දෙන එක වළක්වන්නට ඕනේ. දෙවෙනි එක තමයි නිවන් දකින්න එක මේ එකපාර දවසින් දෙකින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට සසර කාලයක් ගත වෙනවා. ඒ ගත වෙන කාලයේදී හරියට අපේ ජීවිතය සංසාර ප්‍රවෘත්තිය පවත්වා ගැනීම සඳහා කර්මය ගැන දැනගෙන තියෙනට ඕනේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා ධම්මපදයේ ගාථාවේදී මේ කර්මය සමහර අවස්ථාවල කොතරම් බල සම්පන්නද කියනවනම් ඒක අහසේ හිටියත් මුහුදේ හිටියත් ගල් ගුහාවක හිටියත් මේක වළක්වන්නට බැරි අවස්ථා එනවා. කතා ප්‍රවෘත්තිය මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ඉන්නකොට ධම්මණ්ඩපේට නැත්නම් ධම්සභා මණ්ඩලේ පිරිසක් ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා පිරිසක් කියලා කතා තුනක් කීවා. එක භික්ෂුන් වහන්සේලා පිරිසක් සවැත් නුවරට පැමිණෙනකොට ඔවුන්ට එක ගමක දන්හලක දන් පිළිගැන්වුවා. දන් වළඳ වළඳ ඉන්නකොට හරි අරුම සිදුවීමක් දුටුවා. එතන තිබිච්ච ගින්නකින් පිදුරු කැරල්ලක් ගිනි අරගෙන අහසට ගියා. ඒ ගියපු වෙලාවේ හරියටම මේ කැරල්ල අස්සෙන් නැත්තං ඒ රවුම අස්සෙන් කපුටෙක් ගියයි. කපුටගේ බෙල්ලට මේ රවුම වැටුණා. මොනවත් කරගන්නට බැරුණා. ඒ කපුටා දැවිලා දැවිලා එතන වැටිලා මිය ගියා. ඒක හරි අරුම සිදුවීමක්. කපුටට ඕන තැන ගියා. හරියටම මේ ගිනිවල ලස්සෙන් ගියා. ඒ වෙලාවේ මේ සංඝ ස්ථවිරයන් ඒ පිරිස බොහොම පුදුමයට පත් වුණා. බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ සිද්ධිය ස්වාමීනි මේ වගේ සිදුවීමක් අපි දුටුවා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ කපුටාට සිදුනේ අමුතු දෙයක් නෙවෙයි අතීත භවයක සිද්ධ කරපු කර්මයක ප්‍රතිඵලයක්. මෙතුමා එක ආත්මික ගොවි මහතෙක් වෙලා ඉඳලා ඒ තමන්ගේ හරකෙක් පිළිබඳ අමනාපයක් අකමැත්තක් ඇති වෙලා මොකද කරේ හරකව නිදි කරවලා ඇඟ උඩට පිදුරු දාලා පිදුරු ටිකට ගිනි තියලා කන පිටින් මේ හරක දැව්වා. ඒකේ ප්‍රතිඵලය මේ වින්දේ මහණෙනි අහසේ හිටියත් ගිනි කැරල්ල ඇවිල්ලා ඇඟේ වැටුණා. දෙවෙනි පිරිස කීවා ස්වාමීනි අපි සමුද්‍රයෙන් මේ එනකොට අපේ නැව එක පාරේ හිටියා. කොහෙටවත් යන්නේ නැේද? ඉස්සර හුලම් බලෙන්න යන්නේ මෝටරෙන් නෙවෙයිනේ හිටියා. මූද මැද හිටිනෝ. ඒ වෙලාවේ ඒ කාලේ තිබිලා තියෙන මහා අමුතු තීරණ ගැනීමේ ක්‍රමයක්. මොකද්ද? ඒකට කියනවා කාලකණ්ණි සලාකය දිනවා. ඒ පිරිසේ කෙනෙක්ව සලාක ක්‍රමයට තෝරගන්නවා. අන්තිමටම ඉතිරි වෙච්ච කෙනා නිසා තමයි මේ කරදරය වුණේ. ඔහු මුහුදට බිලි දෙනවා. මොකද වුනේ? ඒ ක්‍රමයෙන් ගියාම සලාකේ ආවේ කාන්තාවකට නැවේ නාවුක තුමාගේ බිරිඳ. එතුමා කැමති වෙන්නේ නැහැ. කැමති වුණා ආපහු සලාකේ අදින්න කිව්වා. ආපහු ඇවිල්ලා මේ මහා පිරිසෙන් අන්තිමට කැරකිලා කැරකිලා ආයේ බිරිඳට ආවා. තුන්වෙනි පාරත් ඒකම වුණා. දැන් නාවකතුමාට කරගන්න දෙයක් නැහැ. නැව යන්නේ නැත්තේ උන්ගේ විශ්වාසය. යන්නේ නැත්තේ මේ කාන්තාව නිසා. හිතවි සම්ප්‍රදාය. ඒ නිසා මොකද වුනේ? එතුමාගේ අකමැත්තෙන් නමුත් කකුලේ ගලක් බැඳලා මේ කාන්තාව මුහුදට දැම්මා. ගිලිලා මැරුණා. ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා, මහණෙනි මේ කාන්තාවට සිද්ධ වුනේත් සංසාරගත කර්මයක විපාකයක්. එතුමා ඒ කාන්තාවක භවයක බොහොම ආදරය හොඳ ස්වාමියෙක් එක්ක වාසය කරා. මේ ස්වාමියා ගොඩාක් ආදරේ මේ බිරිඳට. හැබැයි අකාලේ මේ ස්වාමියා මිය ගියා. ඒ මිය ගියපු වෙලාවේදී ගියාට පස්සේ ඒ බිරිඳට තියෙන ආදරය නිසාම බලු පැටියෙක් වෙලා ඉපදිලා මේ බිරිඳ පස්සෙන්ම එනවා. නිතර නිතර පස්සෙන් එනවා. ඒ තරම් ආදරෙයි. ගමේ මිනිස්සු එක එක විහිළු කරන්න පටන් ගත්තා මෙතුමියට. මේ බල්ලෙක් නිතර පස්සෙන් එන එක ගැන බොහොම කලකිරීමට, ද්වේෂයට, තරහට පත්වන කිසිම ක්‍රමයකින් නවත්තන්න බෑ. හැමතිස්සෙම එනවා. මොකද කරේ? මේ බලු පැටියාව අරගෙන ගිහිල්ලා, බල්ලව අරගෙන ගිහිල්ලා බෙල්ලේ ගලක් බැඳලා ලිඳකට දැම්මා. ගිලිලා බල්ලා මිය ගියා. තුන්වෙනි ස්වාමීන් වහන්සේලා පිටිස කිව්වා, අනේ ස්වාමීනි, අපි එන ගමන් අපි රාත්‍රියක් නවාතැන් ගන්න ගල් ගුහාවක් ඇතුළට ගියා. ගල් ගුහාවේ ඉන්නකොට හදිස්සියේම ගලක් ඇවිල්ලා දොර වැහුණා. යන එන මම මොකක්වත් නැහැ, කරගන්න දෙයක් නැහැ, පින්ඩ පාතයක් නැහැ. දවස් ගානක්, දවස් හතක් විතර අපි ඒක ඇතුලේ හිටියා. හැබැයි එක පාටම ස්වාමීනි ඉබේම ගල ඇරුණා. අපි එළියලා පිට වෙලා ඇවිල්ලා අපි දිවි රැකගත්තා. එලා කියන මහණෙනි, ඔය පිරිස අතීතාත්ම භාවයක දරුවෝ පිරිසක් වෙලා එක තලගොයෙක් ගුලක් ඇතුළට යනවා දැකලා මේ ගුල වැහුවා සෙල්ලමට. තලගොය ඇහිලා කරන්න. ඊට පස්සේ කා දවස් කීපයක් යනකොට මේක අමතක වුණා. හිතෙන් මගේ හැරුණා. ඒක මරන්න චේතනාවක් තිබුණේ නැහැ. දවස් හතක් ගියාම තමයි මතක් වුණේ අපි තරගොය කිර කරානේ කියලා. ගිහිලා ගල ඉවත් කරන බොහෝම අමාරුවෙන් තලගොයා එළියට ඇවිල්ලා දිවි බේරා ගත්තා. ඒ කර්ම විපාකයේ තමයි දවස් හත ගත කළේ මහණෙනි කියලා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කරේ. නන්තලික්ඛේ න සමුද්ද මජ්ජේ කියන ගාතාව දේශනා කරන්නට යෙදුනේ. මේකේ අර්ථය තමයි පින්වතුනි, අපි කර්මයක් සිද්ධ කරාම, යම් කිසි හොඳ නරක ක්‍රියාවක් සිද්ධ කරාම හොඳට මතක තියාගන්න, ඒ කර්මයෙන් යම් කිසි ශක්ති විශේෂයක් අපේ సంతානෙහි තැම්පත් වෙනවා. ඒකට කියනවා කර්මෙහි සාමර්ථ්‍ය කියලා. අපි අද භාෂාවෙන් කියන්නේ ශක්තිය. සාමර්ථ්‍ය කියන්නේ ශක්තිය කියන එකයි. ඒක අපේ సంతානෙහි තැම්පත් වෙනවා. ඒකට කියනවා සමහර තැන්වල කර්ම සමංගීතාවේ කියලා. ඒක දුරවන්නේ අපේ సంతානෙන්. ප්‍රතිසන්දි ලබා දෙන්න පුළුවන් කර්ම ශක්තියට කියනවා සමංගීතාවේ කියලා. අනිත් එක කියනවා කර්ම ශක්තිය කියලා. මේක අපේ సంతානය තුළ පවතිනවා පිළිතුරු. කොතනද තියෙන අහවල් තැන කියලා කියන රූපීමේ දෙයක් නෙවෙයි. අපේ సంతානයේ ඇසුරු කරගෙන පවතින අරූපීමය ශක්ති විශේෂයක්. මේ ශක්ති විශේෂය අපේ సంతානයේ ලුහු බඳිනවා. ලුහු බඳිනවා කියලා කියන්නේ කවර භවයක උප්පත්තිය ලැබුවත් මේ ශක්ති විශේෂය චිත්ත సంతානයේ ඇසුරු කරගෙන පවතිනවා. මේක චිත්ත චෛසික ධර්ම වගේ වෙනම පෙනවන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. ඊටාම සියුම් ස්වභාවයක්. නැතයයි නොකිය යුතු ප්‍රඥප්ති ගණයට නොවැටෙන පරමාර්ථ ස්වභාවයක්. ඒ නිසා සමහර ග්‍රන්ථවල මේක පරමාර්ථ ජාතික කියලා හඳුන්වනවා. මේ ගති ස්වභාව අපි කරන හැම කර්මයකින්ම මේ ශක්තියක් අපේ సంతානේ රැඳෙනවා. උපදින උපදින භවවල මේ ශක්තිය අපේ సంతාන තුළ පවතිනවා. හොඳ කර්ම නම් කරේ හොඳ ශක්තියක්, නරක කර්ම නම් කරේ නරක ශක්තියක්. හොඳ කර්ම ශක්ති වලින් යහපත් ප්‍රතිඵල. ඒ කියන්නේ යම් භවයක ඉපදුනා නම් ඒ ස්කන්ධ පංචකයට හිතකර දේවල්, ආහාර පාන, ලාභ සත්කාර, සැප පහසුකම් ලං කර දෙනවා. හැබැයි කිය මට ඒවා ලං කරලා දුන්නට ජීවිතේ සාර්ථක අසාර්ථක භාවය අද කරන ක්‍රියාවන් උතිරණය වෙනවා. නමුත් අර කර්ම ශක්තිය ලං කරන්න පුළුවන්. සමහර පීඩා ගෙන දෙන්නට පුළුවන්. ඒ ශක්තිය හේතු කරගෙන අනතුරු සිද්ධ වෙන්නට පුළුවන්. මෙන්න මේ කර්ම ශක්තිය අපේ సంతానගතව පවතින එක හොඳ නරක දෙපැත්තම තියෙන්න පුළුවන්. ඒ විලාභේ කරපු සිතේ ස්වභාවය අනුව මේ කර්ම ශක්තියට මතක තියාගන්න ඔය කියන හොඳ නරක ප්‍රතිඵල ලබා දීමේ හැකියාව තවතුනාට ඒක හැමතිස්සෙම ප්‍රතිඵල ලබා දෙනව නෙමෙයි. ඒකට අවස්ථාව ලැබෙන්නට උනේ. වචනේ හොඳට මතක තියාගන්න. ඒකට කියන අපි ධර්මයේ කර්මය අවකාශ ලැබීම කියලා. ඕකාස ලාභය. අවකාශ ලැබූ කර්මයට කියන ඕකාස කත කර්මය නැත්නම් ලද්ධෝකාස කර්මය. කර්මයට අවස්ථාවක් ලැබෙන්නට ඕනේ. අපි කියනවා සමහර දරුවෝ ඉන්නවා දක්ෂතාවයේ තියෙනවා. හැබැයි දරුවට මොකද්ද අවස්ථාව ලැබෙන්නේ. එයාගේ දක්ෂතාවයේ පෙන්වන්නේ. ඒකනේ සමාජ විෂමතාවය කියලා ලෝකෙ කියන්නේ. හැකියාව තියෙන කෙනාට දක්ෂ. ඒකල සම්පූර්ණයෙන් දුරන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ලෝකේ එක එක ක්‍රමවලට ඒක විස්තර කරලා තියෙනවා. නමුත් සමහර රටවල ඒකේ ලොකු විෂමතාවයක්. ඒක අපි කියනවා දහකියාව තියෙන කෙනාට අවස්ථාව නැහැ. කුසලතාවයට අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා කියනවා අපි. ඒක දක්ෂතාවයේ තියෙනවා දක්ෂතාවය පෙන්වන අවස්ථාවක් නැහැ වගේ මතක තියාගන්න. කර්මයට සැප දුක් විපාක ලබා දීමේ ශක්්‍යතාවය හැකියාව තියෙනවා. නමුත් ඒක පෙන්වන්නට ඒක සිදු කරන්නට අවස්ථාවක් සැලසෙන්නට ඕනේ. අවස්ථාවක් සැලසෙන්නට ඕනේ. ඒ වගේ ප්‍රධාන වශයෙන් අවස්ථා තුනක් හතරක් තියෙනවා. එකක් තමයි අපි උපදින භවය. අපි ඉපදුනේ සුගතියේ නම් කුසල කර්ම වලට අවස්ථාව වෙනවා. අපි ඉපදුනේ දුර්ගතියේ නම් අකුසල කර්ම වලට අවස්ථාව වෙනවා. අනිත් එක තමයි රූපය සම්පත්තිය. ඒ කෙනාගේ තියෙන රූපය ලස්සනද ආකර්ශනීයද නැද්ද කියන එක උඩ කර්ම අවකාශ ලැබීම තීරණය. ලස්සන රූප තියෙන අයට හොඳ කර්ම මතු වෙනවා. රූපේ ලස්සන නැතිනම් නරක කර්ම මතු වෙන්න පුළුවන්. තුන්වෙනි එක කාලය දේශගුණික විපර්යාස සහ ඒ රට පාලනය කරන පාලන තන්ත්‍රයේ ක්‍රියාකලාපය. මේ දෙකම කාලය කියලා. හොඳ පාලන තන්ත්‍ර හොඳ දේශගුණික තත්ත්ව තියෙනකොට කුසල කර්ම වලට අවස්ථාව ලැබෙනවා. අදක්ෂ අධාර්මික පාලන තන්ත්‍ර සහ දේශගුණික විපර්යාස අයහපත් තත්ත්වයන් තියෙනකොට අකුසල කර්ම වලට අවස්ථාව ලැබෙනවා. හතරවෙනි එක තමයි ප්‍රයෝගය. ප්‍රයෝගය කියන්නේ වෙන කිසිවක් නෙවෙයි. තමන් චේතනාවෙන් උත්සාහයෙන් සිදු කරන ක්‍රියාව. ඒ චිත්තෝත්පාද ඇති කරගෙන කුසල් කරනවා නම් හොඳ දේවල් කරනවා නම් පුරාණේ කුසල කර්ම මතු වෙනවා. නරක දේවල් සිදු කරනවා නම් අකුසල කර්ම මතු වෙනවා. කර්මයට අවකාශ ලබා දෙන ප්‍රධාන සාධක හතරක ගතිය උපදීය කාලය ප්‍රයෝගය. තමන් ඉපදිලා ඉන්න භවය. මනුස්ස භවයක් කියන්නේ ගති සම්පත්තිය. කුසල කර්ම විපාක දෙන්නේ නේ එක. සමහරලාට අපිට හිතෙනවා අපේ ජීවිතවල ප්‍රශ්න තියෙනවා මට අකුසල් දෙන්න පළ දෙනවා මගේ ජීවිතේ අකුසල් වැඩි මත නෑ නෑ මතක තියාගන්න. මේ ගති සම්පත්තිය තාම ඉන්නේ. ගති විපත්තියට වැටුනම කතා වෙනස්. අර ලස්සන කතාවක් තියෙනනේ. මාමයි බෑනයි දෙන්නම හොරකම් කරා මිනී මරුවා. මාමව අහු වුණා. අවෙලා උල තිබ්බා. උල තියනවා කියන්නේ ලේසි නෑනේ නේ. පිටිපස්සෙන් උල බැහැලා මෙහෙන් ඇවිල්ලා දවස් පැය ගණන් දවස් ගණන් ඉඳලා ලේ ගිහිල්ලා මැරෙන්නේ. කකුට ඇවිල්ලා එයා කනවා කොටනවා අවුවේ ඉන්නවා වගන්ඩ බොන්ඩ නෑ. ලේ ගමන ගමනවා කියලා සීන ඇතිලා හිමීන් තමයි මැරෙන්නේ. උලක් බහිනවා කියන්නේ ලේසි නෑනේ. මදුරු එක්කවත් ඉන්න බැරිලානේ. උල දීලා මැරුණා. බාප් බෑන හම්බුණා පස්සේ. බෑනටත් ඒ සිතේම උල තිබ්බා. දැන් මෙයා උලේ බැහැලා ඉන්නවා. එල්ලිලා ඉන්නකොට ප්‍රාර්ථනා කරා ඉක්මනටම මිය ගියොත් හොඳයි. අනේ මේ ජීවිතේ අවසන් වේවා කියලා ප්‍රාර්ථනා කරා. මාමා ගිහිල්ලා ඉපදුනේ කරපු පව්කම් නිසා ඉතාම දුක්ඛිත ප්‍රේතාත්ම භාවයක. ප්‍රේතෙක් නිරේ නෙවෙයි ඈ ප්‍රේතාත්ම භාවයක එතන ඉඳලා ආවා ඇවිල්ලා අපි බෑනට පෙනී සිටලා කීවා මොකද්ද කිවේ විනාඩි පහක් කරිව ටික වෙලාවේ හරි මිනිස්සෙක් වෙලා උලේ ඉන්න එක ගැන සතුටු වෙන්න එන්නට යන තැන මීට වඩා තත්ත්වේ දරුණුයි සමතක තියාගන්න මේක ගති සම්පත්තියක් ඔබ අප හැම දිනාටම වැඩිපුර කුසල කර්ම අවකාශ ලබන භවයක් මේක කුසල කර්ම අවකාශ ලබන ඒ නිසා ගතිය අපි ඉලිබිලා දින භවය අපේ රූප ස්වභාව අපේ ඉන්න කාලය සහ ප්‍රයෝගය අනුව කුසල අකුසල කර්මයන්ට අවකාශ ලැබීම සිද්ධ වෙනවා මේක තමයි සාමාන්‍ය ධර්ම න්‍යාය දැන් මතක තියාගන්න තව අවස්ථාවක් දැන් අපි කියවනේ කර්මයට සැප දුක් ලබා දීමේ හැකියාව තිබුණට ඒකට අවස්ථාව දෙන්නට ඕනේ දක්ෂ ළමයාට වැඩ පෙන්නන අවස්ථාව වෙනවා වගේ කර්මයටත් අවස්ථා ලාභය ඕනේ ඒකට කියනවා අවකාශ ලාභය කියලා අවකාශ ලාභේ ලැබෙන ප්‍රධාන කරුණු හතර තමයි ගති උපදී කාල ප්‍රයෝග තපස්වෙනි එකක් තියෙනවා ඒ පස්වෙනි එක තමයි කර්මයේ තියෙන සමර්ථ භව සමහර කර්ම තියෙනවා පින්වතුනි කාල උපදී ගති ප්‍රයෝග අදාළවන්නේ නැහැ ඒ කර්මය සමර්ථයි තමම්ම ඉදිරියට ඇවිල්ලා තමම්ම අවකාශයේ සිද්ධ කරගෙන විපාක ලබා දෙන්නට ඒ නිසා තමයි ගති කාල ප්‍රයෝග සම්පatti ඔක්කොම තියෙනකොට මුගලන් මහරහතන් වහන්සේට හොරු ගහලා අපවත් වෙන්නට සිද්ධ වුණේ සමහර කර්ම තියෙනවා ඒ හේතුන් සකස් වෙනකොට තමයි ඉදිරියට එන්නේ. ඒකට පසුබිම සදා සමහර මිනිස්සු ඉන්න ඒ කට්ටියට ඒ අදාළ හේතුන් සකස් වෙන්නට ඕනේ ඉදිරියට එන්නට. එතකොට තමයි කර්මයේ අවකාශ ලබන්නේ. නමුත් සමහර තවත් අය ඉන්නවා මොන தත්ත තිබුණත් තමන් කාගෙන ඉදිරියට ඇවිල්ලා තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නවා. ලෝකේ ප්‍රබල කැපිපෙනන මිනිස්සු වෙනවා. ඒ සියලු opportunity නැතුවත් ඒ කාගෙන ඉන්නවා ඉස්සරහට. ඒ වගේ සමහර කර්ම තියෙනවා පින්වතුනි. තමන්ම අවකාශය ඇති කරගෙන විපාකයේ සදා ඉදිරිපත් වෙනවා. මේ මතින් මා සියල්ලින් සියල්ල හේතුඵලයෙන් ගැලවෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය හේතු ටික සකස් වෙන්නට ඕනේ. නමුත් අර අවකාශ ලබා දෙන්නට දැන් මනුෂ්‍යයෙක් වුණත් තනියෙන් වුණත් ජී සාර්ථක වුණාට ඒකේ අම්මා තාත්තා ඉන්නට ඕනේ කාලා තියෙන්නට ඕනේ ජීවත් වෙලා තියෙන මූලික හේතු ටික තියෙන්නට එපැයි. ඒ නිසා කර්මයේ අවකාශ ලබනකොට මූලික හේතු අවශ්‍යයි. නමුත් වෙන කෙනෙක් මේ අවස්ථාව සකස් කර දෙන්නට අවශ්‍ය නැහැ. ඒ කර්මයටම පුළුවන් මේක ඉදිරියට වෙලා කරගන්න. අර තමයි මූලික හතර ධර්ම ග්‍රන්ථවල අපිට හම්බෙන්නේ. තවත් කර්ම තියෙනවා මේ අවස්ථාව තනියම ඇති කරගන්න. ඒ වගේ කර්ම අතිශය බලවත් කර්ම පින්වතුනි. ඒවා ප්‍රතිබාහණය කරනවා කියන එක ලිහිසි නැහැ. ඒ කර්ම අතර තියෙනවා කිසිම ක්‍රමයකින් වළක්වන්නට බැරි කර්ම. අවකාශය ලැබුවාට පසු ඒ කර්මය වළක්වන්නට බෑ කිසිම ක්‍රමයකින්. අවකාශ ලබන්න කලින් මොන හරි කරගන්නට පුළුවන්. නමුත් අවකාශ ලැබුවාට පසුව ඒක වළක්වා ගන්නට බෑ. එබඳු කර්ම ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සාගරේ හිටියත් අහසේ හිටියත් ගුහාවක් ඇතුලේ හිටියත් අවකාශ ලැබූ ප්‍රතිබාහණය කළ නොහැකි කර්මයෙන් ගැලවෙන්නට පුළුවන් තැනක් නෑ. මතක තියාගන්න ඉබඳු කර්මයක විපාක නොවිඳ පිරිනිවන් පෑමක්වත් සිද්ධවන්නේ නැහැ. අනිත් අය ගැන කවර කතාවද? කර්මයේ අවකාශ ලබන්නට ඕනේ. කර්ම අවකාශ ලැබුවාට පස්සේ තමයි විපාකේ ලබා දෙන්නේ. කර්මයේ අවකාශ ලබන්නට ඕනේ. එදේ එසේ කර්මයේ අවකාශ ලැබුවාට පස්සේ කර්මය කියන එක ඇහැට පේන එකක් නෙවෙයිනේ. හිතා ගන්න බැරි විදිහට ජීවිතය වෙනස් වෙනවා. කැරකෙනවා. මේ හොඳට ඉන්නවා ඊළඟ මොහොතේ විනාශ වෙනවා. මේ නරකට ඉන්නවා ඊළඟ මොහොතේ සාර්ථක වෙනවා. එහෙම විශේෂ গুপ্ত සිදුවීම් වෙන්නට පුළුවන් සමහරුන්ගේ ජීවිත තුළ ඒ කර්මය අවකාශ ලැබීමත් සමග. හොඳ කතා ප්‍රවෘත්තියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා කාල කියලා ඉතාම ශ්‍රද්ධාවන්ත උපාසකෙක්. සාමාන්‍ය උපාසකෙක් නෙවෙයි එතුමා. මාර්ගඵලලාභී ආර්ය උපාසකෙක්. නිතර බණ අහන්න එනවා විහෙරට, විහාරයට බණ අහලා පිටත් වෙනවා. බොහොම ශ්‍රද්ධාවන්තයි, බොහොම ගතිගුණ සම්පන්නයි. දවසක් මෙතුමා හැරිලා විහාරයේ ගෙදරට යනකොට බණ අහලා අවාසනාවන්ත ලෙස හුරු රැලකට අහුවෙලා ගහලා මැරුවා. නිකන් නෙමෙයි ගහලා මැරුවා. කපල කොටලා මැරෙන එක තමයි ගහලා මැරනවා කියන්නේ. තුවාල ඇති වෙලා ඔළුවට පහර වෙයි. තාම දරුණු මරණයක්, කුටි කාලා මැරනවා කියන්නේ. ගහලා මැරුවා. භික්ෂුන් වහන්සේට ලොකු, සමහර භික්ෂුන්ට ලොකු කම්පනයක්. ඇයි මෙහෙම දෙයක් උනේ? මේ තරම් ශ්‍රද්ධාවන්ත, ගුණවන්ත, සීලවන්ත, සමහරු දන්න ආර්ය වෙලා හිටපු මේ කාල උපාසකතුමාට මේ වගේ අකරතැබ්බියක් උනේ ඇයි? අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ ප්‍රයෝග සම්පත්තිය, ඔහුගේ යහපත් පැවතුම් නිසා කුසල කර්ම මතුවේයි. අපිට හිතෙන්නේ ඒ කෙනාගේ තියෙන ගතිගුණ නිසා, ආර්ය භාවයේ නිසා ඔහුගේ ජීවිතේ එන්න වෙන සාර්ථක වෙයි. එකිනෙ අපිත් කියන සමහරව හොඳට ජීවත් වෙන කෙනෙක්ට කරදරයක් වුණාම මම හොඳට ජීවත් වුණ, ඇයි මට මේ දේවල් වෙන්නේ? මගේ අඩුපාඩුවක් සිද්ධ වෙලා නැහැ. මේ ජීවිතේට හරි. නමුත් අපි අරගෙන ඇවිල්ලා තියෙන කර්ම ශක්තිය, භවෙන් භවයට එකතු වෙලා තියෙන, පයිලප් වෙලා තියෙන කර්ම ශක්තිය අපිට භවෙන් වැහිලා දෙන්නේ. මේකේ මොන මොන දේවල් කරලා තියෙනවද දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මගේ පුත්‍ර කාලට මේ භවයේ හිමි වුණේ ඔහුට නොගැලපෙන මරණයක්. හොඳ වචනයක් ඒක. ඔහුට අනනුච්චවික, ඔහුට නොගැලපෙන මරණයක් සිද්ධ වුණේ. ඔහු ඉතාම සීලවන්තයි, ගුණවන්තයි, සංඝ ගෞරවය, බුද්ධ ගෞරවය සියල්ල තිබුණා. පස්පව් වලින් වැළකුණා. ආර්ය භාවයට පත්වෙච්ච උතුම් ආර්ය ශ්‍රාවකේ. එතුමාට මේ හිමිවෙච්ච මරණය මේ භවයට ගැළපෙන්නේ නැහැ මහණෙනි. නමුත් මහණෙනි, ඔහුගේ සංසාර ප්‍රවෘත්තියට මේ මරණය ගැළපෙනවා. මේ සිල්වත් ගුණවත් උපාසක මහත්මයා එකාත්ම භාවයකදී රාජපුරුෂයෙක්, නගරේ ගේට්ටුව මුර කරන පුරුෂයා. ඒක ප්‍රධාන තනතුරක්, වැදගත් තනතුරක්. රටට, ගේට්ටුවට, නගරයට ඇතුල් වෙන්නේ නොවෙන්නේ කවුද කියලා තීරණය කරන අය. එතන පුළුවන් වළක්වන්න. බොහෝ අයට යන්න ඉඩ දෙනවා. නමුත් Tamanට පුළුවන් වළක්වන්න. රජුරංගේ සේවකේ, රාජ භටේ. ඒ වෙලාවේ හොඳ ලස්සන පවුලක් ආවා. නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි. බොහොම සුරූපී බිරිඳක්. මේ බිරිඳ සම්බන්ධයෙන් මේ මිනිහට හිත ඇති වුණා. මේ කාල උපාසකතුමා සසර හිත ඇති වුණා. රාගයේ බලවත් වුණා. මේ බිරිඳව Tamanට සතු කරගන්න හිතුණා. ඒකට දින බාධකය ඔහුගේ ස්වාමි පුරුෂයාගේ. මොකද කරේ? අභූත චෝදනාවක් ඇති කරලා ඒ මිනිස්යාව ඝාතනය කළා බිරිඳ ලබා ගැනීමට. මහණෙනි, මේ තමයි ඔහුගේ සංසාරගත ක්‍රියාව. මේ ලැබිච්ච මරණය ඒ ක්‍රියාවට ගැළපෙන්නක්, ඒකට අනුලෝම, ඒකට සමපාතයි. කම්ම සරික්කතාවේ ක්‍රියාත්මක වුණා. කම්ම සරික්කතා කියලා කියන්නේ හොඳ වචනයක් ඉගෙන ගන්න. කර්මයට සරික්ක කියන එක හැදෙන සමාන කියන පදයෙන්, කර්මයට සමාන විපාක, ප්‍රතිබිම්බ බඳු විපාක, සදිස්ස විපාක. ඒකට කියනවා තව වචනයක් පටිච්ඡන්න විපාක කියලා. මතකද? කර්මයට ගැළපෙන පටිච්චන්න කියන කියලා අර්ථය සමාන කියලා අර්ථය කලාතුරකින් හමුණු වචනය ප්‍රතිබිම්ම බඳු විපාකයක් ඒ නිසා මේ කර්මය ඔහු කරපු එදා කරපු කර්මයට මේ මරණය ගැලපෙනවා ඒ වගේම තමයි මහණෙනි ඔබලා ඔය කලබල වෙලා ඉන්නේ ඔබලා කතා කරන්නේ මේ ජීවිතේ පැවැත්මට මේ මරණය ගැලපෙන්නේ නැහැ ඒක හරි සත්‍යයි නමුත් අර ක්‍රියාවට මේ මරණය ගැලපෙනවා ඒ නිසා මතක තියාගන්නට ඕනේ අපේ මේ సంతానගතවත් ඔය කර්ම ශක්ති මොන මොන විදිහේ කර්ම ශක්ති අපේ సంతානය පසුපස්සේ ලුහු බැඳගෙන එනවාද කියලා කියන්නට බෑ. ඒක දැනගන්නට නම් බලන්නට ඕන. ඒක බුදුවරේට නැත්තම් පුබ්බේ නිවාසානු ස්මෘති ඥානිය ඔබ ඇති කරගත්තා නම් ඒක දැනගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දේශනාව එසේ සිදු කරපු බලවත් අකුසල කර්ම තියනවා නම් ඒවා විපාක දෙන්නට අවස්ථාව ලැබුවාට පස්සේ කිසිම ක්‍රමයකින් වළක්වන්නට බෑ මොන තැනකට ගියත් වළක්වන්නට බෑ පින්තුන් අහලා තිනවා නේද මුගලන් මහරහතන් වහන්සේ කතාව ඇට කුඩු වෙනකන් ගැහුවා කියනවනේ පොළුවලින් නේ එහෙමනේ අපවත් වෙන්නේ ඒක අර්ථ කතාවක දැක්වෙනවා පින්තුනි මේ හොරු ටික අවස්ථා ගණනාවක් මාවනේ උන්වහන්සේට පහර දෙන්න. ඒ පහර දෙන්න ආපු අවස්ථාවේදී අන්තිම වෙලාවේදී උන්වහන්සේ දකින්න බලනවා උන්වහන්සේට මේ කර්මයේ විපාක දෙන්න තියනවා කියලා නම මතක තියාගන්න ලස්සන කතාවක් තියෙනවා. ඒ අවස්ථාවේදී අතට සිඳුණු පක්ෂියෙකු මෙන් මුගලන් මහරහතන් වහන්සේගේ ඉර්ධිය తాවකාලිකව අහෝසි වෙනවා. ඉර්ධිය වැඩ කරන්නේ මේ බුද්ධ ශාසනයේහි සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි ඉර්ධිමතා. ලෝකයේ විවරණය කරන්නට පුළුවන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට ගිහිල්ලා ඒමායේ තොරතුරු ග්‍රහණය කොට ලෝකයාට දේශනා කරතු ඉර්ධිමතා. ඉර්ධිමතෙක් කියන එකේ ප්‍රධාන ලක්ෂණය තමයි අපිට නොදකින දේවල් දැකලා නොඇසෙන ශබ්ද අසලා ඒවා ලෝකයට ප්‍රකාශ කරන්න පුළුවන් කෙනා. ඔහු තමයි විශේෂයෙන් ඉර්ධිමතා. ආසින් යන ඒවත් තියෙනවා. මේසා ඉර්ධිමත්තු නන්දෝපනන්ද දමනය කිරීමට සමර්ථ වූ මුගලන් මහරහතන් වහන්සේගේ ඉර්ධි බලය කර්මය ක්‍රියාත්මක වෙනකොට තාවකාලිකව වැලකියනවා ප්‍රතිබාහණය වෙනවා ඒ නිසා පින්වතුනි මේ කර්මයේ තියෙන බලය අමුතුවෙන් සැක කරන්නට හිතන්නට යන්නට එපා අපිටත් ඒ නිසා මේ තරම් බලවත් අකුසල කර්ම අපේ පසුපස්සේ එනවා වෙන්නට පුළුවන් අපිට කරන්න දෙයක් නැහැ අතීතයේ වෙච්ච කර්ම වෙලා ඉවරයි මේකෙන් ගැලවෙන්නට තියෙන උපාය මොකක්ද අවසාන කරුණ මේ කර්ම වලට විපාක ලැබෙන්නේ පින්වතුනි කවරක් නිසාවත් නෙවෙයි ප්‍රතිසන්දියක් ලැබුවොත් ඉපත්තිය ලැබුවොත් ඉපදුනොත් තමයි කර්ම විපාක වෙන්නේ මොන විපාකයක් විඳින්නත් ඉපදෙන්නට ඕනේ උදාහරණයකට ඔය මෛත්‍රී භාවනාව ගැන කතා කරන තැන්වල විසුද්ධි මාර්ගයේ කියලා තියෙනවා කවුරු හරි අපිට බැන්නොත් කරදර කළොත් අපහාස කළොත් සණ්ඩු සරුවල් ඇති කරගත්තොත් හිතන්නට කියනවා මේක මගේ කර්ම විපාකයක් මොකක්ද ඒතර කර්ම විපාකයක් කියලා අදහස් කරන්නේ මේ කරන ප්‍රශ්න ඇති කරන්නේ පෙර කර්මයෙන් කියන එක නෙවෙයි නෑ නේද? ඒක පෙර කර්මය නිසා වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාගේ තියෙන අකටයුතුකම් වෛරය තරහ නිසා වෙන්න පුළුවන්. මෙතන කර්ම විපාකයේ සිහි කරන්න කියන එකේ අර්ථය තමයි මේ වචන ටික අහන්න උනේ. මේ ක්‍රියාවන් ටිකට මුහුණ දෙන්න සිද්ධ වුණේ උප්පත්තිය ලැබපු නිසා, ඉපදුණු නිසා. ඉපදුනේ වෙන කෙනෙකුගේ කර්මයක් නිසා නෙවෙයි, මගේම කර්මයක් නිසා. උප්පත්තිය ලැබුම නිසා තමයි පංච පරමයක් ඉදිරිපත් වෙලා ලැබු උප්පත්තිය ලැබුණ නිසා පංච බලස්කන්ධය ලැබුණේ. පංච බලස්කන්ධය ලැබෙනකොට තමයි මේ කරදර ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා ඒ කෙනා කරේ තරහක් ඇති කරගන්න නැතුව මේක මා විසින් කරගත් දුකක් කියලා සිහි කරන්නේ. ඒ තරහව සංසි. ඒ නිසා මතක තියාගන්න, කර්ම විපාකයෙන් ගැලවෙන්නට තියෙන ඒකායන ප්‍රතිෂ්ඨාව තමයි කර්ම විපාකය සිදුවන්නේ ස්කන්ධ පංචකයක් මත. ස්කන්ධ පංචකයක් අරභයා, ඒ කියන්නේ මේ නාම රූප දෙක කෙරෙහි තමයි මේ කර්මය ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා ඒ නාම රූප දෙක ස්කන්ධ පංචකය නොලබා සිටියොත් කර්මයට ක්‍රියාත්මක වන්නට බෑ. ඒක තමයි නිවන් දකින්නවා කියන්නේ, නිවනට පත් වෙනවා කියන්නේ එහෙම එකක්. මේ ස්කන්ධ පංච කර්මයට ක්‍රියාත්මක වෙන්නට තියෙන භූමිය අපි නැති කරවනවා. ඒක අනුත්පාදයට පමුණවනවා. ඒ තැන නැති කරවනවා. ඒ නිසා අතීතයේ අපි ළඟත් ඕනතරම් කර්ම තියෙන්නට පුළුවන්. සත්තු පන පිටින් පුළුස්සලා බය වෙන්නට එපා. දියේ ගිල්ලවලා උල් වලින් ඇනලා පන පිටින් වල දාලා පන පිටින් සත්තු කාලා නානා විදිහේ කර්මයන් අප විසින් සිද්ධ කරලා දෙන්න පුළුවන්. මේ සියලු කර්ම අපි ළඟ පසුපස්සේ එනවා වෙන්නට පුළුවන්. ඒවට අවස්ථාව ලැබුණොත් සහ ඒ කර්ම බලවත් වෙලා මුහුකුරලා පැසෙන අවස්ථාවට පැමිණියොත්, ඒක විශේෂක කර්මයේ පැසීම කියලා එකක්, විශේෂ සම්තිද්දයක්, කර්මයටම ආවේනික වෙච්ච දෙයක්. ඒ කර්මේ පැසෙනවා කියන එක තමයි තනියම අවකාශ ලැබනවා කියලා කියන්නේ. වෙන අවස්ථා ලැබෙනකොට කර්මේ පැසෙනවා. ඒවා පැසෙන්නට පටන් ගත්තොත් ඒ අදාළ කාලයේදී ඒවයි විපාක ලැබෙනවා අපිට. ඒ නිසා අනේක විද අකුසල කර්මයෝ අපි පස්සේ ලුහු බඳිමින් තියෙනවා. මේවා වලින් මිදෙන්නට තියෙන ඒකායන මාර්ගය, ඒ කර්ම සියල්ල ක්‍රියාත්මක වන්නේ ස්කන්ධ පංචකයක් කෙරෙහි. ඒ ස්කන්ධ පංචකය නූපදවන තත්වයට, ඒ ස්කන්ධ පංචකයක් ඇති නොවන මට්ටමට පත් කර ගැනීම තමයි මේකේ තියෙන ඒකායනක. මොකද නැතුව කර්ම ටික අවසන් කරන්නට බෑ. මතක තියාගන්න, කර්ම ගෙවල අවසන් කරන්නට, කර්ම නිර්ජර කරන්නට, කර්ම ටික ඉවත් කරනවා කියන එකක් අපේ ධර්මය අනුව කරන්නට බෑ. නිගණ්ඨ සාසනෙදි එහෙම එකක් කරලා තියෙනවා. කර්ම ටික, කර්ම බීජයන් තියෙනවා මේ විශ්වයේ හැමතැනම. ඒවා අපේ సంతානයත් එක්ක සම්බන්ධ වෙනවා. ඒවා ඉවත් කරමින් තමන්ගේ ආත්ම භාවය පිරිසුදු කර ගැනීම තමයි ඔහුගේ දේශනාව. බුදුරජාණන් වහන්සේ කතාව එහෙම නෙවෙයි. කර්මය නසලයින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. කර්මයට අවස්ථාව දෙන්නට එපා. මේ ප්‍රතිසන්දියක් සිද්ධ කරගෙන ස්කන්ධ පංචකයක් ලැබලා මේ කර්ම විපාක සිද්ධ කරන්න. එහෙමනම් කර්මයට ප්‍රතිසන්දි ලබා දීමේ අවස්ථාව නැති කරන්නට ඕනේ. ඒකට තමයි කියන්නේ නිවනටපත් වෙනවා. ඒකට තමයි කියන්නේ නිවන් දකිනවා, නිවන අධිගමනය කරනවා කියලා. ඒක සිදු කරන්නට කර්මය ඇයි අවකාශ ලබන්නේ? අවිද්‍යා තෘෂ්ණාවන් තීර නිසා. මේ භවයේ කෙරෙහි, තමන්ගේ ආත්ම භාවයේ කෙරෙහි, රූපයේ කෙරෙහි, නාමයේ කෙරෙහි, ජීවිතයේ කෙරෙහි, සසර කෙරෙහි තියෙන ඇලීම, බැඳීම ආදිය නිසා තමයි මේ කර්මයන් නැවත නැවත අවකාශ ලාභය සිදු කරන්නේ. එහෙමනම් ඒ අවිද්‍යා තෘෂ්ණාවන් දුරු කිරීම තමයි කර්මයට අවකාශ ලාභේ නැති කරන එකම ක්‍රමය. නමුත් මේක කරන එක එකපාර ලෙහෙසි නෑ. ඒකට අවිද්‍යා තෘෂ්ණා දුරු කරන්න මාර්ග ඥානෙ උපදින්නට ඕනි. එසේ ඇති කල්ලි අපි ළඟ මහා කර්ම සමූහයක් රැස් වී දෙනවා. එහෙනම් මොකද්ද කළ යුතු පිළියම? කර්මය පින්වතුනි තනියම අවකාශ ලැබලත් විපාක දෙන අවස්ථා තියෙනවා. නමුත් ගති ප්‍රයෝග උපදි කාලයන් මතු කරගෙන අභිභවමින් ඇවිල්ලා මේක මේ විපාකය දෙන්න යනකොට ඒක ලොකු ක්‍රියාවක්. ඒක ලෙහෙසි නෑ. දැන් කවුරු හරි කෙනෙක් තනියම ගිහිල්ලා එයා සමාජයේ කැපී පෙනෙන ප්‍රධාන තැනකට ආවා කියලා කියන්නේ. ඒකට යාඩු උපකාරයක් නැතුව තමයි යා මේ ගමන කරලා තියෙන්නේ. නමුත් එයාට උපකාරයක ටික තිබුණා නම් එහෙනම් එයා ඊට වඩා සාර්ථක කෙනෙක් වෙනවානේ. ඊට වඩා ඉදිරියට එනවා. එහෙනම් මතක තියාගන්න මේ කර්මවලටත් අවකාශ ලැබලා විපාක දීමට භූමිය තමයි ගති ප්‍රයෝග උපදි කාල සම්පත්තීන් විපත්ති නැති කර ගැනීම. අකුසල කර්මයට විපත්තිය, කුසල කර්මයට සම්පත්තිය. ඒවා පුළුවන් තරම් අඩු කරනකොට අරකට ලැබෙන්න තියෙන අවස්ථා මග. හැබැයි එහෙම තිබිලත් සමහර කර්ම තියෙන්න පුළුවන් කිසිම ක්‍රමයකින් වළක්වන්න බෑ. එයා අවකාශ ලැබලා විපාක දීම සිද්ධ කරනවා. ඒක වෙන්නට පුළුවන්. අපිට කරන්න තියෙන මෙච්චරයි. අතීතේ කරපු දේ දැන් මකන්නට බෑනේ. අතීතේ කරපු දේ නැති කරන්නට බෑනේ. කළ ක්‍රියාව නොකළ ක්‍රියාවක් කරන්නට බෑනේ අපිට. එහෙමනම් සදාතනික පිළියම කර්මය ක්‍රියාත්මක වෙන්නට අවස්ථාව නොලබා දෙමින් ස්කන්ධ පංචකයන් ලැබීම නතරගෙන ඒකද අඟුලිමාල තෙරුන් වහන්සේ කළේ. අඟුලිමාල තෙරුන් වහන්සේ මතක තියාගන්න පිණ්ඩපාතේ ගිහිල්ලා එනකොට සමහල්ලාවට ඔළුව පලාගෙන ලේ පෙරාගෙන තමයි විහාරයට එන්නේ. ඒ වෙලා අනුන්ට ගහනවා නම් කාක්කිට ගහන ගල ඇවිල්ලා වදින ඔළුවේ ළමේ කීයක් විසි කරොත් ඒ වෙල ඔළුව වදිනවා. ලේ පෙරාගෙන ඉන්නේ. ඊට පස්සේ බුදුරණන් හසරේ මේ කීවම කියනවා අඟුලි මාල කරලා තියෙන ඒවා හැටියට නම් ඔය ලැබෙන විපාකේ ගණන් ගන්න එපා. කරලා තියෙන්නේ අතපය කපලා, ඇඟිලි කපලා, බෙලි කපලා, ළමයි කපලා, ගැබිනි මව්වරු මරලා, මිනිස්සෙද්ද දෙව වැඩිහිටියෙද්ද බාලේ දදාලා නෑ. එයාට පේන්නේ ඇඟිල්ලක් මිනිහෙක් දැක්කම. මාළේට ඇඟිල්ලක්. ඒ වගේ මනසකින් කටයුතු කරලා තියෙන ක්‍රියාවන් ඇදීර මේ ලේ ගැලීම් මේවනම් ලොකු දේවල් නෙවෙයි කියලා බුදුරද. එහෙනම් මතක තියාගන්න. හැබැයි අඟුලි මාල අර කරපු පාප කර්ම වලට බලවත් විපාක විඳින්නට සසර ඉපදුනේ නෑ. ඒ නිසා උ කර්මයන් ඉංගලක තමයි සදාතනික පිළියම. හැබැයි මේක එකපාර මම කලින් කියවනේ අද හෙට පෙර දැන් අද කුස්සීර යනවා වගේ එකපාරට නිවන්නේ එහෙම කරන්න බෑ. කාලයක් ගත වෙනවා. සසර ඉන්නට වෙනවා. ඒ ඉන්න කොටත් අපි අනේක විද අකුසල කර්මයෝ සිද්ධ කරලා දෙන එක ගැන සැකයක් නම් හිතන්නට එපා. නියත විවරණ ලැබූ මහා බෝධිසත්වයෝ පවා පිංගතුනි අකුසල කර්ම සිද්ධ කරලා තියෙන කොට ඊළඟ කල්පේ අන්තර කල්පේ බුදු වෙන්න ඉන්නකොට කාශ්‍යප බුදුන් ලෝකෙ පහළ වෙලා ඉන්නකොට බුදුන්ට පවා නිග්‍රහය කළා නම් මේ සාරා සංඛීය කල්පලක්ෂ්‍ය පෙරම්පුල මෝ කරපු පාරමී ඇති මහා සත්‍යයන් මේක සිද්ධ වෙන්නට පුළුවන් නම් අපවැන්නවුන් ගැන කවර කතාවද? ඒ නිසා අප අනේක විද කර්ම රැස් කර ඇත. ඒ ගැන සැකයක් තියාගන්න එපා. ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරේ දුක්ගත දුරූපේත අසරණ මිනිස්සෙක් අතපය කැඩිච්ච අංග විකල මිනිස්සෙක් කියම දකින්නකොට මහණෙනි නිට්ට මේතං ගන්තබ්බං නිසක භාවයට පැමිණෙන්න අම්හෙහිපි ඒව රූපං දුක්ඛං පච්චනුභූතං. අපිත් ඒකාන්තේ ඔබ මා ඇතුළු බුදුරජාණන් වහන්සේ ඇතුළු අප සියලු දෙනා මෙවන් වූ දුක් අත්විඳ තියෙනවා. ඉගෙන නිෂ්ඨාවට වෙන්න. ඒ වගේ දුක් අත්විඳින්නට තරම් කර්ම කරලා තියෙනවා. ඒ කර්ම ඔක්කොම ගෙයිලානේ. මුගලන් මහරහතන් වහන්සේ අම්මා තාත්තා මරපු කතාව මේ විවරණ වලින් පස්සේ වෙච්ච එකක්. මේ ආසන්න කාලේ බොහෝ දුරට මේ කල්පේ විය හැකි. දුසීමාරයා වෙලා කකුසඳ බුද්ධ ශාසනයට හානි කරලා විදුර ස්ථවිරයන්ගේ ඔළුව පැලෙන්න ගලකින් ගැහුවේ මේ මහා භද්‍ර කල්පේ. ඒ නිසා සසල සැරිසරන සත්වයා අතින් අනේක විද පාප කර්ම අනේක ආත්ම භාවල සිද්ධ වීම සාමාන්‍යයි. එනිසා අප අතිනොත් ඕනතරම් කර්ම වෙලා තියෙනවා. එහෙනම් ස්ථිර පිළියම නිවනටපත් වීම ඒකත් එකපාර කරන්නට බැරි නම් මොකක්ද තියෙන සොලියුෂන් එක? කර්ම බලවත් සමහර කර්ම දැන් අවකාශ ලබනවා ලබන්න ඉන්නවා. ඒකට භූමිය හදන්න දෙපා. වෛරස් එකට වැඩෙන්න භූමිය දෙන්න. භූමිය හදනවා යනු ගති විපත්තියට උපදි විපත්තියට කාල විපත්තියට ප්‍රයෝග විපත්තියට පත්වීම. ඒකෙනුත් මතක තියාගන්න අපගේ වසඟයේ තියෙන්නේ ගති උපදි ප්‍රයෝග විපත්ති. අපිට පුළුවන් නැවත නැවත යහපත් භවයන්හි උපදින්නට කටයුතු කරගන්න. අපිට පුළුවන් සුරූපී රූප ලබන විදිහට කටයුතු පිටික කරගන්න. ඒ වගේම අපිට පුළුවන් අපේ යහපත් ප්‍රයෝගයේ තුලින් සීල සමාධි ප්‍රඥාදී ගුණ දියුණු කරගන්න. කාල විපත්‍ය සම්පත්‍ය අපේ වසඟේ නෑ. අද කාලේ ඒක යම් ප්‍රමාණයකට තියෙනවා. මොකද අපිම පත් කරගන්න පාලකයෝ තමයි පාලනය කරන්නේ. ඒකේ සාර්ථක අසාර්ථක භාවයේහි වගකීම තෝරා පත් කරගන්න පිරිස සතුයි. දේශගුණික විපර්යාස නිසා ඇතිවෙන එක යම් ප්‍රමාණයකට තියෙන අපේ ක්‍රියාකලාප නිසා නම් විපර්යාසය තුන. ඒක නමුත් වක්‍රාකාරයෙන් සිද්ධ වෙන්නේ. සමහර ඒවා එහෙම කියන්නට බෑ. සමහර භූමිකම්පා, සමහර ගිනි කඳු පිපිරීම් වල අපිට සමහර ඍජුවම වගේ කියන්න බැරි වෙන්න පුළුවන්. පාලන තන්ත්‍රයේ පත් කර ගැනීම ඒකේ මහජනයාට යම් විදිහක ඍජු බලපෑමක් තියෙනවා. නමුත් ඒ කාල විපක්තිය අපි සාමාන්‍යයෙන් කියනවා අපේ ඍජු බලපෑමෙන් තොරයි. ගති සම්පත්තිය ගති විපත්තිය, කා ප්‍රයෝග සම්පත්තිය ප්‍රයෝග විපත්තිය, උපදි සම්පatti උපදිවල කෙරෙන. ඒ ගති සහ උපදි දෙක මේ භවයේ කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක අනාගත භවයන්හි යහපත් ගති යහපත් උපදීන් ලැබීමට කටයුතු කර. ප්‍රයෝග සම්පත්තිය මේ මොහොතේ කළ යුතු දේ. එහෙනම් අපි කළ යුතු වන්නේ යහපත් ගතීන් ලබන්නට යහපත් උපදිය ලබන්නට කටයුතු කරමින් පුළුවන් තරම් ප්‍රයෝග සම්පත්තියෙහි කටයුතු කිරීම. එතකොට අතීතයේ තියෙන අකුසල කර්මයන්ට එන්නට අවකාශ මදි වෙනවා. හැබැයි මතක තියාගන්න තිත්ත උනත් ඇත්ත කියන්නට වෙන නිසා එසේ හිටියත් සමහර කර්ම තියෙනවා මොනම ක්‍රමයකින්වත් වළක්වන්නට බෑ. ඒවා විඳින්නට සූදානම් ගන්න වෙන කල්පයක් නැහැ. චරයි කියන්නේ මේ කියන උපදි සම්පatti, කාල සම්පatti, ප්‍රයෝග සම්පatti, ගති සම්පatti ඇති කරගත්තත් සමහර කර්මයන්ගේ විපාකය විඳිය යුතුයි. කාල උපාසක මහත්මයා ඒ ගත කරපු ජීවිතේ අඩුපාඩුවක් තිබුණේ නැහැ. උපදිය ගැනවත් ගතිය ගැනවත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. උපදිය ගැන කියන්නෙත් නැහැ ලොකෝට ඒකේ. ටිකක් අඳුරු වර්ණයක් තියෙන රිදි කාල කියලා කියපුණේ. නමුත් එතනට කාල නමක් වෙන්නත් පුළුවන් ඒක. එයාගේ ප්‍රයෝග සම්පත්තියේ කිසිදු අඩුවක් නැහැ. කාල සම්පත්තිය ගැන කියတဲ့ ඒ කාලේ හොරහතුර ගොඩක් හිටියා ආදී ලෙසට. නමුත් එහෙම කියනවට වඩා ඒක බුද්ධෝත්පාද කාලයක්. හොඳ නගරයක් කොච්චර හොඳ වුණත් අපරාධ තියෙනවා ලෝකේ රටවල සාමාන්‍ය හැම කල්හිම. ඒ නිසා කාල සම්පත්තිය ලොකුවට අපිට කියන මේ සම්පත්තිය තියෙන කල්හිතර කර්මය ඇවිල්ලා විපාක ලබා දෙනවා. ඒ නිසා මතක තියාගන්න මුගලන් මහරහතන් වහන්සේ රහත් වෙලා දුක් විඳනන් ඒ විපාකය සමහර කර්ම විපාක විඳින්නට සිද්ධ වෙනවා. ඒකට හිත සකස් කරගන්නට ඕනේ. ඒකට මරණාසුතිය එහෙම තියෙන්නේ. ඒවට බය වෙන්නට ඕනේ. ඒවට හිත සකස් වෙන්නට ඕනේ. හැබැයි එහෙම කියලා වෙන්නන් වාලි සියල්ල වෙන්නට ඉඩ හරින්නට බෑ සංසාරේහි. අපිට පුළුවන් එකම දේ තමයි අතීතේ අපි කර්ම කරලා තියෙනවා අපිට කරන්න දෙයක් නැහැ එහෙම හිතන්නට අවශ්‍ය නැහැ. සමහර කර්ම මතක තියාගන්න සම්පත්තීන් හිම ගත කළොත් අවස්ථාව ලැබෙන්නට නොදී බලක්වා ගන්නට පුළුවන්. දැන් සමහර කර්ම අතිශය ප්‍රබල කර්ම තියෙන්නට පුළුවන්. නමුත් දිව්‍ය බ්‍රහ්මාත්ම භාවල උප්පත්තිය ලැබලා ඉන්නකොට ඒවට අවස්ථාව ලැබෙන්නේ. ඒක කොච්චර බලවත් වුණත් කඩාගෙන ඉන්නට බෑ. සමහර ආත්ම භාවය සමහර බ්‍රහ්මාත්ම භාවයකදීම අතිශය බලවත් අකුසලයන්ට එන්නට බැරි වෙනවා. ඒ නිසා ඒ සමහර ස්ටේජ් එකක් වළක්වන්න බෑ. ඔක විශේෂයෙන් මනුස්ස ගතිය, මනුෂ්‍ය උපදීය, මනුෂ්‍ය ලෝකයේ කාලය, මනුෂ්‍ය ලෝකයේ ප්‍රයෝගය ආදී ඇති කලෙහි අර බලවත් අකුසලයන්ට මතු වෙන්නට පුළුවන්. ඒ සම්පත්තීන් අභිභවමින් මතක තියාගන්න. ඒ නිසා ඒ වගේම තමයි කුසලයටත් අතිශය දුර්වල ගති විපත්තියකදී බලවත් කුසලය පවා වැළකියනවා. එහෙනම් අපිට කරන්නට තියෙන්නේ පුළුවන් තරම් මේ සම්පත්තීන් හිම කාලයේ ගත කරන එක, සම්පත්තීන් හිටම පත් වෙන එක. හැබැයි එහෙම වුණත් අතීතයේ කරපු කර්ම වලින් සම්පූර්ණයෙන් ගැලවෙනවා කියලා 100ට 100ක වගකීමක් වගවීමක් සිදු කරන්නට බෑ. ඒක කරන්න බෑ. එක දෙය දෙ මොකද්ද කලින් කියපු එක? පංචපාදානස්කන්ධය ඇතිවෙන එක වලක්වා මොනම කර්මයකටවත්, කුසල වේවා අකුසල වේවා, කවර හෝ කර්මයකටවත් විපාක ලබා දීමෙහි භූමිය නැති කිරීම, අවස්ථාව නැති කිරීම, අවස්ථා ලාභය නොදීම සියලු කර්මයන්ගෙන් සදහටම ගැලවීමේ ඒකායන ප්‍රතිෂ්ඨාවයි. ඒ සඳහා තමයි අප හැම දිනම කටයුතු කළ යුත්තේ. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාවෙන් අපි තේරුම් ගන්නට ඕනේ, මේ දින කීපයකට කලින් අප අතරින් අපවත් වී පදාලා වූ ගරු කටයුතු ස්වාමින් වහන්සේගේ ජීවිතයේ අවසන් වූ සිදුවීම මේ දේශනාව ඇතුළෙන් ඔබ ගලපා ගන්නට ඇති කියලා මම හිතනවා. ඒ අභිඥාවක් නැති නිසා ස්ථිරසාරව මට කියව නොහැකි වුණත් ධර්මඥානයෙන්, ධර්ම අනුමානයේ අන්වයේ ඥානයෙන් අපිට කියන්න පුළුවන් දෙයක් තමයි, එනම් ගත වුණේ යම් කිසි කර්ම විපාකයක්. ඒ කර්ම විපාකයේදී තමන් වහන්සේ ඉතාම ඉහළ ප්‍රයෝගයක වාසය කරමින් සීලවන්තව ගුණවන්තව තමන්ගේ ශිෂ්‍ය පරපුරවලට උපදෙස් දීලා ඉතාම සාර්ථක පැවිදි ජීවිතයක් ගත කළ දායක දායිකාවන්ට පවා නිහින් නැසිමඟ පෙන්වා දෙමින් කිසිම කෙනෙක් නොපහදින පරිද්දෙන් කටයුතු කරලත් අවසාන භාගයේදී එවන් වූ ඛේදයකට පත්වෙන්නට සිදුවීම ධර්මය දන්න අයට හැඟෙන දේ තමයි අතීතයේ තිබුණා වූ අතිශය බලවත් අකුසල කර්මයක් තමන් විසින්ම අවකාශ ලහබේ සිද්ධ කරගෙන ඒ අවස්ථාවේදී හිටපු උපස්ථායක ස්වාමින් වහන්සේලා පිරිස් දුරස් වෙන මට්ටමේ තත්ත්වය සකස් වීම හෝ සකස් වෙනකොට මේ අවකාශය ලබාගෙන මේ විපාකය දුන්නා කියන එක තමයි අපිට තේරෙන අදහස. එනිසා මතක තියාගන්න, මේ ජීවිතයේ සිල් ගුණ පිරූ පමණින්, මේ ජීවිතයේ මාර්ගඵල ලැබූ පමණින්වත් අතීතයේ කර්මවලට වගකීමක් කියලා එකක් ලැබෙන්නේ නැහැ. සියලු ක්ලේශයන් වාසනා ගුණයන් සහිතව නැසූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා කර්ම විපාක 12කට මුහුණ දුන්නා. බුදුවරයෙක් නිසා අතිශය බලසම්පන්න ඛේදනීය කර්මයන්ට මුහුණ දෙන්නේ නැහැ. ජීවිතේ නැති වෙන්නේ නැහැ. අස්ති බිඳීම ආදී වූ ශරීර හානි සිද්ධ වෙන්නේ නැහැ. නමුත් තමන් වහන්සේගේ సంతාණයට පීඩාගෙන දෙන, සමහරට බලවත් පීඩාගෙන දෙන කර්මයන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එනිසා මතක තියාගන්න, මේ කර්ම විෂය කර්ම විපාකයන්ගේ න්‍යාය අතිශයින්ම සංකීර්ණ. ඒ වගේම අකුසල කර්ම විෂය අතිශයින්ම භයානක ධර්මතාවයක්. එහෙමනම් අපි කල්පනා කරගන්නට ඕනේ අපිට තියෙන පිළියම් දෙක අවසන් කරන්නට. කර්මයෙන් සදහටම ගැලවෙන්නට ඕනේ නම් අනුත්පදුක්ඛ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය හැර වෙන පිළියමක් කොහෙවත් නැහැ. ඒක තමයි ඒකායන ප්‍රතිෂ්ඨාව. පිළියම ඒ තාක් අපි අකුසල කර්ම කරලා තියෙනවා කියන එක ගැන සැකයක් ඇති කරගන්න එපා. තියෙන එකම දෙය ඒ අකුසල කර්මයන්ට අවකාශ ලාභය පුළුවන් තරම් අඩු කරමින් සුගත සම්පත්තීන්ටම නැවත නැවත පත්වන්නට කටයුතු. සම්පත්තීන්ට පත්වෙන්නට ඔබට තියෙන්නේ ගති සම්පත්තිය සඳහා පින් කරන්න, උපදි සම්පත්තිය සඳහා පින් කරන්න, ප්‍රයෝග සම්පත්තිය සඳහා මේ මොහොතෙහි තමන්ගේ උත්සාහයෙන් සීල සමාධි ප්‍රඥා දාන සීල භාවනාදී යහපත් කර්මයන් නැවත නැවත සිදු කරන්න. මේ විදිහට තමයි ඒ ක්‍රම දෙකෙන් තමයි මේ බලවත් අකුසල කර්මයන්ට අපිට කටයුතු කළ හැකිවන්නේ. ඉතින් ඒ සඳහා සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව නොඅඩුව ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරවන්නට යෙදුනේ මීට දින 6කට ප්‍රථමයෙන් අපවත් වී වදාලා වූ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවෙහි අතිරේක විංශත්කාරක සංඝ සභාවෙහි ප්‍රධාන සාමාජිකයෙකු වූ කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවෙහි කර්ම වාගාචාර්ය ගලගෙදර ගම බෝධි ධම්ම නායක ස්වාමින් වහන්සේගේ අපවත් වීම නිමිති කරගෙන උන්වහන්සේට පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් තමයි මේ කටයුතු සිද්ධ කරන්නට යෙදුනේ. අපට බොහොම පැහැදිලි මේ කටයුත්තේදී මේ සිදුවීමේදී උනේ තමන් වහන්සේගේ සංසාර දෝෂයක් ලෙස සිදු කරන ලද බලවත් වූ අකුසල කර්මයක් අවකාශ ලබා උන්වහන්සේට විපාක දීමයි. සැබවින්ම අපි සෑම දෙනාම දන්නවා ගෞරවනීය ස්වාමින් වහන්සේ ගත කළ සීලවන්ත ජීවිතයට මේ මරණය කිසිසේත්ම අනුච්චවික නැහැ, ගැළපෙන්නේ නැහැ. ඒක අනනුච්චවිකයි, නොගැලපෙන ක්‍රියාව, නොගැලපෙන මරණයක්. ඒ නිසා තමයි බොහෝ අයට මේ සංවේගය උපදින්නේ. නව මතක තියාගන්න, කාල උපාසකතුමාට සිදු වුණා සී අප විශ්වාස කරන්නේ සංසාරේහි තමන් වහන්සේ අතින් සිදු බලවත් අකුසල කර්මයකට ගැළපෙන විපාකය තමයි තමන් වහන්සේට මේ අත් භවයේ විඳින්නට සිද්ධ වුනේ. ඒක වළක්වන්නට පින්වතුනි සම්මා සම්බුදු වරේකුටවත් බෑ. මුගලන් මහරහතන් වහන්සේ හොරුන්ගෙන් ගුටි කනකොට, ඇට කුඩු වෙන්නට පහර දෙනකොට, ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොදැන හිටියා නෙවෙයි. තමන්ගේ ဒုတိය ශ්‍රාවකයන්ට මේ ලෙසට අමානුෂික ලෙස පහර දෙනකොට ඉරිදී බල සම්පන්න සම්මා සම්බුදුවරයෙකුටවත් ඒක වළක්වන්නට ක්‍රමයක් නැහැ. උන්වහන්සේගේ ඉරිදී පවා, මුගලන් මහරහතන් වහන්සේගේ ඉරිදී පවා ඒ වෙලාවේදී తాවකාලිකව යටපත් වී යාම සිද්ධ වෙනවා. මේ තමයි කර්ම විපාකයේ බල මහිමේ පිණුතුනි. නමුත් උන්වහන්සේට හිමි වුණේ උන්වහන්සේ සසර කළ ඒ මහා භයානක ආනන්තරීය පාප කර්මයට සරිලන විපාකයයි. කර්ම විපාකයේ බොරු කරන්නේ නැහැ. ඒ නිසාමයි ඒක ධර්මතාවයක් වන්නේ. කර්ම විපාකයේ ෆේවරිසම් නැහැ. ඒක හැමෝටම එක විදිහට හේතු යුක්ති හේතුන්ට අනුව ක්‍රියා කරන්නා වූ දෙයක්. ඒ නිසා පිංගතුනි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් අතීතයේ සිද්ධ කරන ලද බලවත් අකුසල කර්මයක විපාකයක් විඳින්නට සිද්ධ වුණා. ඒ සම්බන්ධයෙන් ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට, ඥාතීන්ට, දායකයන්ට සංවේගයක් ශෝකයක් ඇති වෙන බව සත්‍යයි. ඒක නිසකයි. නමුත් අපි නුවණින් කල්පනා කරන්නට ඕනේ සංසාර ගමනේදී පිංගතුනි අප හැම දෙනා අතින්ම නොයෙකුත් නොකටයුතුකම් අකටයුතුකම් සිද්ධ වෙලා තියෙනවා. දැන් උදාහරණයකට අපි මේ ජීවිතේ කවුරු හරි කෙනෙක් තව කෙනෙක්ව පුළුස්සලා මැරුවා කියලා හිතන්න. ඒ කරපු කෙනාට නැවත තව කෙනෙක් පිළිස්සුවොත් අපි මොකද කියන්නේ? එයාට ගැළපෙන සරිලන දඬුවම ලැබුණා කියලා කියනවා. කවුරු හරි කෙනෙක්ව කෙනෙක් මැරුවා ඒ කෙනාව තව කෙනෙක් මැරුවා එතකොට මොකද කියන්නේ එයාට ගැලයි අනුන් මිනි මැරුවේ ඔබට ගැලපෙන දඬුවම ලැබුණා රජයවල් නොත මරණ දඬුවම දෙන්නේ මේ විදියට මේකෙදී අපි නිස්සබ්ද වෙනවා මේකෙදී අපි කියනවා ඔහුට ගැලපෙන දඬුවම ලැබුණා මේ කර්ම න්‍යායදී වන්නේ ඒක භව දෙකකට මාරු වීම එකම භවයේ මිනිහා මැරු මිනිහෙක් මැරුවම ඒ මිනිස්සයා මැරුවම අපි කියනවා ඔහුට ශරීරන දඬුවම ලැබුණා කියලා කර්ම ව්‍යාවිලි වෙන්නේ අතීත භවයක කරපු එවඳුම ක්‍රියාවකට ගැළපෙන විපාකය මේ භවයේදී ලැබෙනවා අපිට අතීත භවයන් නොපෙනෙන නිසා අපේ අවිද්‍යාව නිසා අතීත භවයේ වැහිලා තියෙන නිසා අපිට හිතාගන්න බැරි වෙනවා ඇයි මෙහෙම දෙයක් සිද්ධ වුනේ නමුත් විවටච්ඡද බුදවරු අතීත අනාගත ත්‍රිකාලයේ දැකීමට සමර්ථ බුදවරු දකිනවා මේ කර්මය මේ විපාකය මේ දඬුවම අසවල් කර්මය නිසා සිදුවන්නක් එවිට උන්වහන්සේලා ඒ නිසායි කාල උපාසක මහත්මයා ගැන කීවේ මහණෙනි මේ කාල උපාසකට මේ භවයේ ලැබිච්ච විපාකය ඔහුගේ මේ භවයට ගැලපෙන්නේ නමුත් සංසාර ප්‍රවෘත්තියේදී එකම චිත්ත ප්‍රවාහය නිසා එකම නාම සංකතිය නිසා එහි සිදු වූ මේ බලවත් අකුසලයට නම් මේ මරණය නිසකවම ගැලපෙන්නක් අනුච්චවික වූ ඒට අනුලෝම වූ විපාකයක් ඒ නිසා මතක තියාගන්නට ඕනේ කර්ම විපාකය න්‍යාය මේ අවස්ථාවවලදී අපි සිහිපත් කරගන්නට ඕනේ ඉතින් අප මේ රැස් කරගත්තා වූ සියලු කුසල් හේතුවෙන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ පින් අනුමෝදන් වීමෙන් තමන් වහන්සේගේ සසර වසනා තුරාවට මෙවන් වූ අකල් මරණයකට ඛේදයකට අනුතුරකට භාජනී නොවේවා උන්වහන්සේගේ අකුසල කර්මයන් ගෙවෙන්නට ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා එසේත් නොමැතිනම් උන්වහන්සේට මේ ඒ අකුසල කර්මයන් නැවත නැවත ගෙවීමට ප්‍රථමයෙන්ම ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ධාතු අධිගමණය කොට මේ කර්ම විපාකයන්ගෙන් සදහටම ගැලවෙන්නට මේ පින හේතු වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරමු ඉතින් ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් බොහෝ ශිෂ්‍ය පිරිසකට ධර්ම විනය දායාද කරමින් පැවිද්ද ලබා දීලා තිබෙනවා අපේ කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවෙහි අද කාලේ ඉන්න තරුණ උපසම්පන්න භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙකුට කර්ම වාග්ආචාර්යවරයෙක් වශයෙන් පිරිසිදු උපසම්පදාව ලබා දීමට බොහෝම අප කැප වී කටයුතු කළ ගරු කටයුතු ස්වාමින් වහන්සේ නමක් ස්වාමින් වහන්සේ සම්බන්ධයෙන් අපේ කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ පවතින්නේ ඉතාම ගරු සම්භාවනීය වූද ඉතාම හොඳින් සීලාදී ගුණ පූර්ණය කරන තමන්ගේ තත්වය නැත්තම් තමන්ගේ පැවිදි බව ඉතාම හොඳින් ආරක්ෂා කරගෙන හිටපු ගරු ස්වාමින් වහන්සේ නමක් ලෙස අපේ ධම්මවිජය ස්වාමින් වහන්සේ අපිට මතක් කරආද ඒ සමහර කුඩා කාලයේ පටන් ස්වාමින් වහන්සේව ඇසුරු කරන දායකයෝ කියලා තියෙනවා කොතරම් හිතවත් වුණත් කොතරම් මේ දායකයන් සමග කටයුතු කළත් අඩුම තරමේ කරට අත දානවත් ඒ කියන්නේ අතින් ස්පර්ශ කරන්නවත් නැති තරම් ඉතාම ඉහළ ශ්‍රමණ ගුණධර්ම වලින් හෙබි ස්වාමින් වහන්සේ නමක් අපිත් ළඟින් ඇසුරු කරන්නට අවස්ථාව නොලැබුණාට ඒ දකින දකින හැම අවස්ථාවකදීම ගෞරවනීය ස්වාමින් වහන්සේ පිළිබඳ පැහැදීමක් ඇති වෙන ආකාරයෙන්ම තමයි ස්වාමින් වහන්සේගේ චරිතය පැවතුනේ ඉතින් අවුරුදු 60ක් තරම් කල් ඉතාම උසස් දෙස ගුණධර්ම පූර්ණයේ කරමින් කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන අනුනා මහා ස්වාමින් වහන්සේ නා වූනේ ශ්‍රී අරිය ධම්මාභිධාන නා අනුනායක ස්වාමින් වහන්සේ විශේෂයෙන්ම තමන්ගේ ප්‍රෞජ්ජාචාර්යයන් වහන්සේ වන මාතර ශ්‍රී ඥානාරාමාභිධාන නායක ස්වාමින් වහන්සේ වැනි උගත් සිල්වත් පණිරුවන් යටතේ තමන්ගේ පැවිදි ජීවිතේ පන්නරේ ලැබමින් චිරා දීර්ඝ කාලයක් ඉතාම උසස් ලෙස පැවිද්දම් ගුණ පුරණේ කරන්නට සිද්ධ වුණේ කරන්ට යදුනා බොහෝ ශිෂ්‍ය පිරිසකට ධර්ම විනය උගන්වා තිබෙනවා යහමඟ ලබා දී පෙන්වා දී තිබෙනවා ඒ වගේම මේ දනව්කන්ද ආරණ්‍ය සේනාසනයේදී 1989 පටන් මේ වෙනකම් නම් මේ මෑතක් මේ අවසානයේ වෙනතුරුම ඒ දායක දායිකාවන්ට ස්වර්ග මාර්ගයේ නිවන් මාර්ගයේ පෙන්වා දෙමින් අනූපමේ සේවයක් සිදු කරන්නට යෙදුනා. අපේ කහගොල්ලේ ස්වාමින් වහන්සේ පවසපු පරිද්දෙන් මේ දනව්කන්ද සෙනසුනේහි මේ සියලු දියුණුව සිද්ධ වුණේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ වැඩමීමේ අනතුරුවයි. ඉතින් අපේ නාවිනේ ලොකු ස්වාමින් වහන්සේ පවා ඉතාම ඉහලින් අගය කර අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ගුණය පිළිබඳව අපි නැවත නැවත සිහි කරන්නට ඕනේ. උන්වහන්සේලාට කරන්න තියෙන ගරුත්වය තමයි තමන් වහන්සේලා ආරම්භ කළා වූ මේ සියලු ප්‍රතිපත්ති කටයුතු අකණ්ඩව තව තවත් දියුණු කරමින් බොහෝ දෙනාට ලබා දෙන අන්දමින් දියුණු තියුණු කරගෙන ඉදිරියට පැමිණීම. ඉතින් ඒ සඳහා උන්වහන්සේගේ ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා සෑම දෙනාටමත් මේ දායක කාරකාදීන් හැම දෙනාටමත් ශක්තිය ධෛර්යය ලැබේවා. ස්වාමින් වහන්සේ විසින් අපට ලෝකයට කියා දුන්නා වූ මේ කර්ම විපාක ධර්මතාවයක්, උන්වහන්සේ විසින් අපට ආදර්ශයෙන් පෙන්වා වූ මේ ප්‍රතිපත්ති ගුණධර්මත් අපි හොඳින් ආબોධ කරගෙන ප්‍රතිපත්ති පූර්ණයේ කරන්නට හැම දිනාම තරයේ අදිෂ්ඨාන කර ගනිත්වා කියත අපි ආශ මතක් කර සිටිනවා. ඉතින් ඒ වගේම ඉතාම හොඳින් ඒ අපවත් වීමෙන් පසුව කටයුතු සියල්ලම සිද්ධ කරන්නට යෙදුනා මහා සංඝරත්නයේ වැඩමවීමෙන් පැමිණීමෙන් විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ. ස්වාමින් වහන්සේ අසනීප කාණයේ පසු වෙනකොට අවසාන භාගයේදී ඉතාම හොඳින් හොයා බලා කටයුතු සිද්ධ කරන්නට යෙදුනා අපේ කැකිරිහේනේ ධම්මසුජාත පොඩි ස්වාමින් වහන්සේ. ඉතින් තමන් වහන්සේ පැවිද්දට අලුතෙන්ම පැවිදි ජීවිතයට පත් වුණත් ඒ තමන් වහන්සේට තිබෙන ඊ කරන්නට තිබුණා වූ ධර්ම අධ්‍යයන කටයුතු ප්‍රතිභාවනා කටයුතු වලින් තරමක් බැහැර වෙමින් ඒවා ප්‍රමාද කරමින් මේ අපේ ස්වාමින් වහන්සේ වෙනුවෙන්ම තමන්ගේ කාලය මිඩංගු කරමින් ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ජීවිතය පැවැත්වීමට නිරෝගීකම පැවැත්වීමට අප කැපවී වැඩ කරන්නට කටයුතු කරන්නට යෙදුනා. ඉතින් අපි උනත් ඉතාම පැහැදීමෙන් තමයි හිටියේ අපේ ස්වාමින් අපේ ධම්මසුජාත ස්වාමින් වහන්සේ ලොකු ස්වාමින් වහන්සේ බලාගනිමින් මේ සිදු කරන්නා වූ සියලු කැපකිරීම්. ස්වාමින් වහන්සේ අවසානයේ රෝගාතුර වෙච්ච කාලවලදී ඒ නැගිටීම ආහාර අනුභව කිරීම මෝදෙවීම් පිරිසුදු කිරීම මේ සියලු කටයුතු ඒ ස්වාමින් වහන්සේ විසින් ඉතාම හොඳින් දයාබර පියකු බලා ගන්නාසේ සිද්ධ කරන්නට යෙදුනා. ඉතින් අපි ආශිර්වාද කරනවා අපේ ධම්මසුජාත ස්වාමින් වහන්සේට ඒ ගුරු උපස්ථානයේ තුලින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ පරිද්දෙන් ගුරුවරයාගේ රෝගයේ සුවවන තෙක් එමත් නැත්නම් ගුරුවරයා අපවත්වන තෙක් ඒ සුවපත් භාවයේ සලකාගෙනම ඒ වත් පිළිවෙත් සිදු කිරීමේ කුසලය උන්වහන්සේගේ ඉදිරි අධ්‍යාපන කටයුතු ප්‍රතිපත්ති කටයුතු ආදිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට උපකාරයක් උපනිශ්‍රයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒකත් මතක තියාගන්නට ඕනේ වත් පිළිවෙත් කිරීමත් අපේ ශාසනයේ තියෙන එක්තරා ප්‍රතිපත්ති පූරණයක්. ඒ නිසා ඒක වත්ත ශීර්ෂයෙන් හරියට සිද්ධ කරොත් මාර්ගඵල දක්වා පවා යන්නට පුළුවන්. ඉතින් උන්වහන්සේ විසින් ඒ සංඝෝපස්ථානයේ සිදු කරා වූ සංඝෝපස්ථානය තමන්ගේ ප්‍රතිපත්තිය තව තවත් ඉදිරියෙන් දියුණු කරගෙන නිවන් මඟ යාගන්ට ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම මේ ආරණ්‍ය සේනාසනෙහි ස්වාමින් වහන්සේ රෝගාතුර වුණු කාලයේ පටන්ම සියලු කටයුතු සොයා බලමින් කටයුතු කරන්නට යෙදුනේ අපේ බණ්ඩාරවෙල ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්. ඉතින් උන්වහන්සේ ඉතාම ගැඹුරු අභිධර්ම ඥානයකින් යුක්තව ඉතා වැදගත් ග්‍රන්ථාදිය රචනා කරමින් බොහෝ ගිහි පින්වතුන්ට ධර්මඥානය ලබා දෙමින් භාවනා උපදේශාදී ලබා දෙමින් කටයුතු සිදු කරමින් යනවා. ඉතින් ස්වාමින් වහන්සේගෙන් පසුව මේ විහාර සේනාසනෙහි සියලු කටයුතු බාරගෙන ඒ දායක කාරකාදීන්ට නිසිමඟ පෙන්වා දෙමින් තමන් වහන්සේගේ ධර්මඥානය දියුණු කරගෙන තවත් බොහෝ සංඝ පිරිසට ධර්මඥානය ලබා දෙන්නට උන්වහන්සේටත් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවවලදී ඒ සියලු කටයුතු මූලිකත්වයේ අරගෙන සිදු කරන්නට යෙදුනේත් අපේ ධම්මවිජේ ස්වාමින් වහන්සේ. ඉතින් උන්වහන්සේ විසින් මේ විහාරයේ කටයුතු ඉතාම හොඳින් සිදු කරගෙන කටයුතු සිදු කරගෙන පැමිණියා. ඉතින් ඉදිරියටත් ඒ ලෙසටම කටයුතු සිදු කරගෙන යාමට උන්වහන්සේට සියලු ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සඳහා පැමිණ සිටින අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අනෙකුත් ශිෂ්‍ය භික්ෂූන් සියලු දෙනාටම අපේ ගල්ගමුවේ නන්දදේව ස්වාමින් වහන්සේ බඳු අනෙකුත් සියලුම ස්වාමින් වහන්සේලාටත් අපේ ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ විසින් පෙන්වා දුන් ඒ ධර්ම මාර්ගයේ ගමන් කරමින් ප්‍රතිපත්ති ධර්ම පූර්ණණය කරගෙන නිවන් මඟ යාගන්නට ලොකු ස්වාමින් වහන්සේටත් උපහාර දක්වන්නට හැකියාව ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව ඉතාම හොඳින් සංවිධානය කරලා කටයුතු කරන්නට යෙදිච්ච බොහෝ පිරිසක් ඇති ඒ සියලු දෙනාටම මේ ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන නිවනින් සැනසෙන්නට මේ පින හේතු වේවා. ප්‍රතිගත කිරීම ප්‍රචාරණය කිරීම සිදු කරන හැම සියලු දෙනාගේටත් තව තවත් ධර්මඥාන භාවනාඥාන ඇති කරගෙන ලෞකික ලෝකෝත්තර දියුණුව ඇති කරගෙන මෙලව දියුණුව පරලව සුගතිය කෙලවර නිවන සාක්ෂාත් කරගන්නට පින හේතු වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරමු. ඉතින් අවසාන වශයෙන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේත් මේ පින අනුමෝදන් වීමෙන් සසර ගමන කෙලවර කොට ඉක්මනින්ම නිවනින්ම සැනසීම ලබත්වා. ස්වාමින් වහන්සේගේ මේ මිය පරලොව ගිය ඥාති වර්ගයා සිටිනම් ඔවුන්ද මේ පින අනුමෝදන් වීමෙන් ඔවුන්ගේද භව ගමන සුවපත් වී නිවනින් සැනසීම ලබත්වා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණු පින්වත් හැම දෙනාගේම නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලු ඥාති වර්ගයා පින් අනුමෝදන් වෙත්වා. දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනේ වී කෙලවර අමා මහ නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද ලෝකපාලක වූද මෙම සෙනසුනට අධිග්‍රහිත වූද සම්යද්දෘෂ්ටික දිව්‍යරාජ මණ්ඩලයද මේ පින් අනුමෝදන් වීමෙන් දිවියෝද දිව්‍යමේ ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයද චිරාත් කාලයක් ආරක්ෂා කොට මේ සෙනසුන් ආදීද චිරාත් කාලයක් ආරක්ෂා කොට දිවියෝද නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ස්වාමින් වහන්සේගේ ඥාති පිරිසටත් මේ ධර්ම ශ්‍රවණය තුළින් ඇතිවන කුසලයෙන් තමන්ගේ ශෝකය දුරු කරගෙන ස්වාමින් වහන්සේ පෙන්වා වදාලා වූ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් ධර්ම දේශනාවට ආරාධනා කළා වූද සංවිධානය කළා වූද ආසන පැනවීම ආදිය සිදු කරා වූද පටිගත කිරීම ප්‍රචාරණය කිරීම සිදු කළා වූද හැම සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යාපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු ගේදොර වැඩ කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. එළන හුස්ම රැල්ලක් ගානේ ගෙවෙන තත්පරයක් ගානේ තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභාව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමර්ධ වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමට පත් නොවී ආධ්‍යාත්මයේ දෙසට ලෝකෝත්තරයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ සතර සතිපට්ඨාන ධර්මයෝ සම්‍යප්ප්‍රධාන ධර්මයෝ ඉරිදිපාද ධර්මයෝ ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින පුරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන් ආත්ම භාවයන් හීදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කොට ප්‍රතිරූප දේශ වාසය ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණ ඥානීය සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇත උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ එකලෙස හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කර ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ. අපේ ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. මා කී වටපස කියන්න ධම්මේන නේන මති සිද්ද මුදාචිතේන බුද්ධාදිවත්තු ගත චිත්ත
පසාදිතේන තේරා සබෝ බෝධි ධම්ම යතින්දනාතෝ සම්බෝධි ඥාන මදිගච්ඡතු සාදු සාදු
ගෞරවනීය ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන් වීමෙන් සම්මා සම්බුද්ධත්වයේ හෝ තමන් ප්‍රාර්ථනා කරන්නා බෝධි ඥානයකින් නිවණින් සැනසෙත්වා කියන එකයි ගාථාවෙන් කියවුනේ අපි දෙවියන්ට පින් දෙමු
ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවග්ගයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවග්ගයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවග්ගයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ජතු
වන්දනා කරගන්න මහා සංඝ රත්නේ ආශිර්වාද කරනවා
සබ්බීතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු
දයදවසේ සිරිවංගල අනාමදස්සේ යෝගාශ්‍රමයට අප ගෙරේ අනුකම්පාවෙන් වැඩම කරන්නට දුනෝ මම කියන්නට අවසරයි පූජ්‍ය ශාස්ත්‍රපති වටගොඩ මග්ගවිහාරයේ ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරමු. විශේෂයෙන් අද ස්වාමීන් වහන්සේගේ පින්බර ජන්මදිනයේදී තිබෙනවා. එවගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගරු උපසම්පදා භූමියට පැමිණි දවසත් අද වෙනවා වසර 19ක කාලයක් පමණ. ඒ නිසා මේ සියලු අවස්ථාවන් එකවර යෙදිච්ච අවස්ථාවක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ජන්මලාභය, ගරු උපසම්පදාව සහ ලොකු ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කරනට කරන්නට යෙදෙන ඒ අනුමෝදනා දේශනාවාදී සියල්ලම යෙදිච්ච මොහොතක්. ඒ නිසා අපගේ අනුකම්පාවෙන් වැඩම කරන්නට දෙන ස්වාමීන් වහන්සේ අපිට නිවන් මඟට උපකාරී වන ආකාරයෙන්, මේ ජරා මරණ දුකෙන් මිදහස් වෙන්නට උපකාර වන ආකාරයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට යෙදුනා. මිලවර්ථය සාම්පරායකාර්ථය කියන විහාර්ථය සාධනය පිණිස ධර්මයෙන් අනුශාසනා කරන්නට යුතුනා. ඉතින් ඒ ආකාරයෙන් අනුශාසනා කරන්නට යුතුනු ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ පාරතනාර්ථයන් සමෘද්ධ වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනය අභිවර්ධනය වේවා. පෙරපසමන චංග මණ්ඩලයක්සේ ශ්‍රමණ ගුණයන් මුදුන් පමුණු වේවා. ආලෝකෙන් ආලෝකයට සැපෙන් සැපයට පත් වේවා. මේ ධර්ම දේශනාමය කුසලය ස්වාමීන් වහන්සේටත් මතුමනා භාරතනි බෝධිඥානයකින් ලෞතරා සනසිල්ල පිණිස නැතත් ලෞතරා අභි සම්බෝධය පිණිස වූ පයික ඒකාන්තෙන් පවතිවා උපකාර වේවා කියලා සාධකාර දේලා පින් අනුමෝදන් කරමු. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය අභිවර්ධනය වේවා. තව තවත් සම්බුද්ධ ශාසනයේ ශෝභාවමත් කරමින් චිරකාලයක් වැඩවසන තවසේ ශක්තිය ධෛර්යය වාසනාව නෝඩුව සැලසේවා. දෙවියන්ගේ ආරක්ෂාවත් නෝඩුව සැලසේවා කියලා අපි සාදුකාර දීලා ප්‍රාර්ථනා කරමු.